නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ අපචිනාති නෝ ආචිනාති පජහතින උපාදීයති විසීනේති නෝ උස්සීනේති විදුූපේති න සන්දුූපේති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ කන්ද සංයුත්තේ, يعني සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ. විශේෂයෙන්ම ස්කන්ධ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරන විවරණයේ අතිශය වැදගත් සූත්‍රයක් වශයෙන් අපිට මේ කජ්ජනීය සූත්‍රය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි විපස්සනාවට ප්‍රයෝජනවත් වෙන එක පැත්තකින් අවවාද රාශියක්, මඟ පෙන්වීම් රාශියක් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ එක එකක් ගානේ ස්කන්ධයන් ගැන එක්තරා අන්දමක අර්ථ දැක්වීමක් කරනවා. ඒ අර්ථ දැක්වීම එකතකින් අපේ හිතේ අවබෝධයක් ඇති කරනවා හා සමගම මේ ස්කන්ධයන් පිළිබඳව නිබ්බිදාවක්, ඒවා කෙලෙහි අවබෝධය මත පදනම් වෙච්ච නිබ්බිදාවක්, කලකිරීමක් පහළ කරන්න හේතු වෙනවා. ඒ නිසා අපි මේ එක එක ස්කන්ධයක් අරගෙන ඒවායේ ටිකක් ගැඹුරට විග්‍රහ කරමින් ඒවා මත අපි කොහොමද භාවනාවක් වඩන්නේ, විපස්සනාවක් වඩන්නේ කියලා සාකච්ඡා කරමින් යන යුගයක් තමයි දැන් තියෙන්නේ. අපි මේ වෙනකොට කායानुපස්සනාව නැත්නම් මේ රූපස්කන්ධය අනුව අපි සෑහෙනදුරට සාකච්ඡාවට බඳුන් කළා. ඒ වගේමයි වේදනාස්කන්ධය මේ විදිහට අපි සාකච්ඡාවකට බඳුන් කළා. සංඥාස්කන්ධය පිළිබඳව අපි සෑහෙනදුරට සාකච්ඡා කළා අවස්ථා දෙකක්ම අරගෙන. ඊළඟට ගිය සතියේදී සංඛාරස්කන්ධය පිළිබඳවත් සාකච්ඡා කළා. දැන් අපිට තියෙනවා විඤ්ඤාණස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් විඤ්ඤාණස්කන්ධය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දෙන අත දැක්වීම, ඒක අපි පොඩ්ඩක් මුලින්ම සාකච්ඡා කළොත්, හිතලා බැලුවොත්, දැන් ඒකෙදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. දැන් කිංච භික්ඛවේ විඤ්ඤාණං වදේත. විජානාතීති කෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති. මහණෙනි, කිමෙක්ද මේ විඤ්ඤාණය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ විජානනය කියන අර්ථයෙන්, එහෙමත් නැත්නම් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. විජානාති කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. එතකොට මේ මොකද්ද දැනගන්නේ කියන එකට උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා. අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මధుරකම්පි විජානාති, කාරිකම්පි විජානාති, අකාරිකම්පි විජානාති, ලෝණිකම්පි විජානාති, අලෝණිකම්පි විජානාති, විජානාතීති කෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති කියලා මේ එක්තරා උපමාවක් උදාහරණයක් දීලා තියෙනවා. දැන් මේ පිඟුතුන් දන්නවා අපි ආහාරයක් අනුභව කරනකොට ඒ අපි තුමු ඒ බත් පිඬකට විවිධ ව්‍යංජන මිශ්‍ර කළා, තවත් විවිධ දේවල් මිශ්‍ර කළා තමයි ඒ බත් පිඬ අපි තුමු මුඛය තුළට දාගන්නේ. ඊට පස්සේ දැන් අපි මේක හපලා මිශ්‍ර කළා, ඒක අනුභව කරනකොට අපේ දිවට විවිධ රසයන් දැනෙනවා. දැන් මේ එතකොට රස ගණනාවක් මෙතන තියෙනවා. එක රසයක් කියලා නෙමෙයි, රසයන් රාශියක් තියෙනවා. මේ රාශිය ඇතුළේ තුලින් මේ රාශිය තුලින් යම් හෝ අපිට අවශ්‍ය රසයකට විශේෂ අවධානයක් යොමු කළා, අපි ඒ රසයට විශේෂ කැමැත්තක් තියෙනවා නම් ඒකට විශේෂ අවධානයක් යොමු කළා, එහෙමත් නැත්නම් යම්සි අකමැති රසයක් තියෙනවා නම් ඒකට විශේෂ අවධානයක් යොමු කළා, එය බැලීමේ හැකියාව. අර බොහෝ රසයන් තියෙන පරිසරයක අපිට උවමනා රසයට අවධානය යොමු කිරීමේ හැකියාවක් අපි සතුව තියෙනවා. ඉතින් මේක තමයි එක උදාහරණයක් මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයට. ඒ කියන්නේ විවිධ වස්තුන් මේ ලෝකේ පවතිනකොට අපිට හිත ගිය යම් හෝ වස්තුවක්, අපිට උවමනා යම් හෝ වස්තුවක් විශේෂ අවධානයකට ලක් කරන්න පුළුවන් ගතියක්. ඒක සමහරට ඇහෙන් කරන අවධානයක් වෙන්න පුළුවන්. අපි තුමු රූප රාශියක් තියෙනකොට නැත්තම් පිරිස ගොඩක් ඉන්නකොට ඒ පිරිස අතරේ එක්කෙනෙකුට අපිට විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. එයාව තෝරන්න පුළුවන්. ඒ තෝරාගත් අරමුණකට අපි විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන් බලලා චේතනාපූර්වකව අවධානය යොමු කරන ගතිය මේ විඤ්ඤාණයේ ලක්ෂණයක්. එතකොට එකාතකින් අපි අනිත් අයගෙන් මේක වෙන් කර ගන්නවා. තවත් බොහෝ දේ තියෙනවා. හැබැයි ඒ දේවල් වලින් අපි මේක වෙන් කර ගන්නවා. ඉතින් මේකට ඒ උදාහරණේ පමණක් නෙමෙයි, අපි තුම අපිට විවිධ සද්ද ඇහෙනවා. දැන් මේ වෙලාවේදී අපි යම් පමණක වර්ෂාවක් අත්විඳිනවා. ඉතින් ඊට අමතරව තව මේ ඈත පන්සලකින් ඇහෙන මේ බෞද්ධ ගීතයක හඬකුත් ඇහෙනවා. ඉතින් අපිට ඕනේ නම් මේ වැස්සට අවධානය යොමු නොකර අර ගීතයට අවධානය යොමු කරන්න පුළුවන්. මේ විවිධ අනෙකුත් ශබ්ද තියෙනකොට තෝරගත්ත තමන්ට උවමනා අරමුණට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් කෙනෙකුට පුළුවන්. ඒ වගේමයි විවිධ ගඳ සුවඳ තියෙනකොටත් රාශියක් එබඳු අරමුණු තියෙන අතරේ අපිට එකකට අවධානය යොමු කරන්න පුළුවන්. විවිධ රසයන් දැනෙනකොට එකකට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් මේ අපි කියපු උදාහරණය වගේ, බුදුරජාණන් වහන්සේ දෙන උදාහරණය වගේ. ඊළඟට කයටත් විවිධ ස්පර්ශයන් දැනෙනකොට උණුසුමක් වෙන්න පුළුවන්, සිසිලක් වෙන්න පුළුවන්, යම් යම් පීඩනයක්, තෙරපුමක් වෙන්න පුළුවන්. එබඳු අරමුණු රාශියක් කයට දැනෙනකොට අපිට උවමනා තැනට, උවමනා දෙයට, අවශ්‍ය දෙයට අවධානය යොමු කිරීමේ හැකියාවක්, අනිත් අයගෙන් ඒක තෝරා ගැනීමේ හැකියාවක්, ඒක එකක් අනිත් ඒවා ඔක්කොම වෙනස් නැත්නම් ඒවා ඔක්කොම බාහිරයි කියලා එහෙම වෙන්කර ගැනීමේ හැකියාවක් තියෙන්නේ මෙන්න මේ විඥානයේ සතු හැකියාව නිසා. ඒ වගේමයි මනසටත් විවිධ අරමුණු එනවා. ඒ අරමුණු වලටත් අපිට උවමනා අරමුණකට විශේෂ අවධානයක් යොමු කළා, ඒකට හිත යොමු කළා, ඒ තුල හිත නිමග්න කළා බලන්න පුළුවන් ගතිය මෙන්න මේ විඥානයේ සතු හැකියාවක් වෙනවා. ඉතින් ඒකාතකින් මේකේ මෙබඳු හැකියාවක් තිබීමේ ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඒකේ අවාසිත් තියෙනවා. අපි ඒවා ටිකක් හිමීට විග්‍රහ කරලා බලමු. දැන් මේ එකක් තෝරලා බේරලා මේ විග්‍රහ කරද්දී වැඩි අවධානයක් යොමු කරද්දී ඒ සියල්ල එතන තියලාද බලන්නේ, නැත්නම් අපි ඒකට යම් යම් විකෘති කිරීම් කරලාද බලන්නේ, අහන්නේ, රස විඳින්නේ, විඳගන්නේ කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි රූපයක් බලනකොට ඒ රූපය ඒ හැටියටම බලනවා නෙමෙයි, ඒ රූපයට අපි අතින් කෑලි එකතු කළා, අපේ රුචි අරුචිකම් එකතු කළා, ඒ රූපය මත අපේ පරණ අත්දැකීම් මේකට මිශ්‍ර කළා, අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් මේකට මිශ්‍ර කළා, ඒක තව තව වර්ණ ගන්වලා තමයි අපි මේක බලන්නේ. ඒ වගේමයි අපි අහන සද්දෙත්. ඒතර ඒ අහන සද්දයත් අපි මීට කලින් අහපු සද්ද අනුසාරයෙන් අපේ හිතේ ගොඩනැගිච්ච යම් යම් රුචි අරුචිකම් මේකට එකතු කළා, අපේ තියෙන මේ දැනට හිතේ තැම්පත් වෙලා තියෙන විනිශ්චය කිරීම මේකට එකතු කළා. ඒ වගේ සෑහෙන විකෘතියකට බඳුන් කළා, තත්ත්වගත කළා, වර්ණ ගන්වලා තමයි මේ සද්දෙත් අහන්නේ. ඊළඟට ගඳ සුවඳ ආග්‍රහණය කරද්දිත් ඒ වගේමයි. රසක් මේ භුක්ති විඳිනකොටත් ඒ වගේමයි. කායට ස්පර්ශයක් දැනුනහමත් ඒ වගේමයි. මනසට අරමුණක් ආවහමත් ඒ අරමුණ නැත්තං ඒ ධම්මාරම්මණය, ඒ සිතවිල්ල ඒ හැටියටම තබනවා වෙනුවට ඒකට අපි කෑලි තව එකතු කළා, සිතවිල්ල එකතු කළා, රුචි අරුචිකම් එකතු කළා, අපේ නිගමන ඒකට දාලා සෑහෙන්න වෙනස් කළා, සෑහෙන විකෘති කළා තමයි ඇත්තටම අපි ඒක භුක්ති විඳින්නේ. එතකොට මෙන්න මේ සංස්කරණ රාශියත් මේකට සෑහෙන බලපානවා. මේ සංස්කරණ කළ පමණට අපි අර අපේ විඤ්ඤාණය එතන බැස ගන්න හේතු වෙනවා. ඒ විඤ්ඤාණය එතන මුල් බැස ගන්න, හොඳට පිහිටන්න, ඒ මත ලියලන්න, පෝෂණය වෙන්න අවශ්‍ය පදනම සකස් වෙනවා. එහෙමනම් මෙන්න මේ සංස්කරණයි විඤ්ඤාණයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ පිටුට එච්චර අමාරු නැහැ තේරුම් ගන්න. සංඛාරපච්චා විඤ්ඤාණං කියන කාරණේ. සංස්කාර නිසා තමයි සංස්කරණ රාශියක් සිද්ධ වෙන පරිසරයක තමයි මෙන්න මෙබඳු විඤ්ඤාණයකට තව තව හොඳට මුල් බැහැ ගන්න පුළුවන් ගතියක්, පිහිටන්න පුළුවන් ගතියක්, ඒ තුල নিমগ্ন වෙන්න පුළුවන් ගතියක්, ඒ පසුබිමින් පෝෂණයක් ලබන්න පුළුවන් ගතියක් පහළ වෙන්නේ. එහෙමනම් මෙන්න මේ සංස්කරණ රාශිය මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙනවා විඤ්ඤාණය හොඳට මුල් බැහැ ගන්න. විඤ්ඤාණය එතන හොඳට පිහිටන්න. ඒතර මේ සංස්කරණ රාශිය සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් අවිද්‍යාවකුත් අවශ්‍ය වෙනවා. අවිද්‍යා පසුබිමක තමයි සංස්කරණ රාශියක් සිද්ධ වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් මෙන්න මේ අවිද්‍යාව කියන එක, නොදැනීම කියන එක, අනවබෝධය කියන එක නිරන්තරයෙන්ම අපි හතරේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට නිරන්තරයෙන්ම සංස්කරණ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නැත්නම් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අපේ මොමනාවකට හෝ අනුන්ගේ මොමනාවකට හෝ අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. ඒක තමයි අපි ගිය වාරේ සාකච්ඡා කළේ. මේ හිත ඇතුලේ සිද්ධ වෙන විශේෂයෙන්ම මනෝ සංස්කාරවලට ඇත්තටම අපි දැනුවත්ව සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපේ උවමනාවට අපි අතින් දාලා කෑලි මුට්ටු කරන එක අපි දැනුවත්වත් කරන්න පුළුවන්. සම්පජාන විදිහටත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපිට නොදැනුවත්ව හේ පුරුද්දට අසම්පජානව ඕක වෙන්නත් පුළුවන්. ඒ වගේමයි තමන්ගේ උවමනාවට අපේම උවමනාවටත් මේක සිද්ධ වෙන්න පුළුවන්. අනුන්ගේ පෙළඹවීමක් නිසා, අනුන්ගේ ඉල්ලීමක් නිසා, අනුන්ගේ බලපෑමක් නිසා ඒක වෙන්නත් පුළුවන්. ඉතින් මේ කටයුත්ත හරි සංකීර්ණයි. හිත ඇතුලේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය එක අතකින් බැලුවාම හරි සූක්ෂමයි. එහෙමනම් මේ හිත ඇතුලේ තියෙන විඥාන ක්‍රියාකාරීත්වය දැනගන්න සැහෙන ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා භාවේ තබ්බා විඥානං පරි මේ ප්‍රඥාව තව තව භාවිතා කළා, ප්‍රඥාව තව තව දියුණු කළා තමයි විඥානේ පරිඤ්ඤය. පඤ්ඤා භාවේ තබ්බා විඥානං පරිඤ්ඤය. මේ විඥානේ හොඳට තේරුම් ගන්න සිද්ධ වෙනවා, හොඳට දැනගන්න සිද්ධ වෙනවා, යාගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න, වටහා ගන්න සිද්ධ වෙනවා මේ ප්‍රඥාව දියුණු කිරීම හරහා. එතකොට එහෙනම් මේ ප්‍රඥාවත් ප්‍රයෝජනවත් වෙනවා විඥානේ තේරුම් ගන්න. ඊට පස්සේ තවත් අංශයක් මේකේ තියෙනවා. ඒ තමයි විඥානපච්චා නාම රූපං කියන අංශය. ඒ කියන්නේ අපි විඥාණයටත් තනියෙන් හිට ගන්න බෑ. විඥාණයට නාම රූපයක පිහිටකුත් අවශ්‍ය වෙනවා. ඒතර මොකද්ද මේ නාම රූපය කියලා කියන්නේ? මොකද්ද මේ දෙන්න අතර තියෙන සම්බන්ධය? ඉතින් ඒකත් ඇත්තටම විස්තර වෙනවා මහා නිදාන සූත්‍රය, ඊළඟට නලකලාප සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී. දැන් මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විඥානපච්චා නාම රූපං, නාම රූපච්චා විඥානං කියලා. මේ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ පටිසමුපාදයේ විස්තර කරද්දී අවිජ්ජාපච්චා සංඛාරා, සංඛාරපච්චා විඥානං, විඥානපච්චා නාම රූපං, නාම රූපච්චා සලායතනං, සලායතනපච්චා පස්සෝ. අපි ওই විදිහට කියාගෙන යනවා. හැබැයි මේ විඥානත් නාම රූපත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය, විඥානපච්චය නාම රූපන්, නාම රූපච්චය විඥානං කියන මෙන්න මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය හුඟක් කලාවට අපිට තේරෙන්නේ නැහැ. නැත්නම් අපි 얘 ගැන දැනුවත් නැහැ. ඉතින් ඒ කාරණාව තමයි මහා නිදාන සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ විඥානයක පැවැත්මට නාම රූපයකින් ලොකු පිටුහලක් ලැබෙනවා. ඒ වගේමයි නාම රූපයක් පිළිඹු වෙන්න විඥානයක පිටුහලකුත් අවශ්‍යයි. ඒකම නලකලාප සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන උපමාව තමයි හරියට බටකොටු මිටි දෙකක්. දැන් මේ පිංගුතුන් දන්නවා අපි හිතමු කවුරු හරි ගෘහණියක් නැත්නම් අහුරු හරි තැනැත්තෙක් කැලේකට ගිහිල්ලා බටකොටු එකතු කරනවා. අපි හිතමු උදරට දාන්න කියලා බටකොටු මිටි බැඳ ගන්නවා. ඉතින් එහෙම මිටි දෙකක් බැඳදහම මේ මිටි දෙක තනියෙන් හිටවන්න බැරි නම් කරන එක උපක්‍රමයක් තමයි එකිනෙකට එකක් හේතු කරලා තියෙන ආකාරය. එකක් එකකට හේතු කරලා තියෙනවා. ඒතකොට එකක් වැටෙන්නේ නැහැ අනෙකට හේත් වෙලා තියෙන නිසා. ඒ නිසා දෙකම යම් පමණක තහවුරුවක් සහිතව හේත් වෙලා තියෙනවා. බටකොටු මිටි දෙක එකට හේතු කරලායි තියෙන්නේ. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ බටකොටු මිටි දෙකෙන් එකක් හෝ වැටුනොත්, එකක් හෝ ඇද්දොත් අනිත් එකනත් වැටෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයි. එච්චරට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බැඳලා තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් හේතු වෙනවා අනිකාගේ පැවැත්ම පිණිස. මෙන්න මෙබඳු සම්බන්ධයක් තමයි විඥානයත් නාම රූපයත් අතර තියෙන්නේ කියන කාරණාව මතක් කරනවා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම කතා කරන මෙන්න මේ විඥානය සකස් කරන ලද විඥානයක්. ඒ කියන්නේ අවිද්‍යා පසුබිමක සංස්කරණ රාශියක් සිදු වෙන පදනමක විඥානය සකස් වෙවි ගිහිල්ලා ඒ අபிසංකත විඥානයක් සකස් කරන ලද විඥානයක්, විශේෂයෙන්ම සකස් කරන ලද විඥානයක් තමයි මේ අපි කතා කරන්නේ. ඒ විශේෂයෙන් සකස් කරන ලද විඥානය තමයි මේ නාම රූප දැලේ පැටලෙන්නේ. දැන් එතකොට මේ කාරණාව තව ටිකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් විශේෂයෙන්ම පූජනීය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ දෙන අපූර්ව උපමාවක් පාවිච්චි කළා. මේ කාරණාව හොඳට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මේ අපි සාමාන්‍යයෙන් සිද්ධාන්ත වශයෙන් මේවා විස්තර කරලා සමාලාට කෙනෙකුට ඒ තරම්ම තේරෙන්නේ නැහැ. හැබැයි උපමාවකින් කියුවහම හුඟක් වෙලාවට අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ දෙන උපමාව තමයි අපි හිතමු දවල් කාලයේදී අපි යනවා චිත්‍රපටියක් බලන්න. ඇතර මේ චිත්‍රපටිය දවල් කාලේ පෙන්නකොට අනිවාර්යෙන්ම ඒ චිත්‍රපටි ශාලාවේ ජනේල් දොරවල් ඔක්කොම වහන්න වෙනවා. දැන් එතකොට මේ ජනේල් දොරවල් ඔක්කොම වැහුවට පස්සේ ඒක ඉතාම හොඳින් සකස් කරපු චිත්‍රපටි ශාලාවක් නම් අපිට ළඟ ඉන්නේ කවුද කියලාවත් පේන්න බෑ. ඊළඟට ඉස්සරහා තිරයක් තියෙනවද කියන එකත් අපිට පේන්න බෑ. සම්පූර්ණ කළුවරක්. අපි හිතමු එච්චරට හොඳට වහපු කිසිවක් පේන්නේ නැති ශාලාවක් දැන් තියෙනවා. දැන් කිසිවක්ම පේන්නේ නැහැ, සම්පූර්ණ කළුවරයි. එබඳු පරිසරයක් දැන් ඔන්න චිත්‍රපටි ශාලාව තුල තියෙනවා. දැන් එබඳු වාතාවරණයකදී පිටිපස්සේ තියෙන උපකරණයකින් ප්‍රොජෙක්ටරයකින් යම් ආලෝක කදම්බයක් අර තිරය මතට පතිත කරනවා. ඒ ආලෝක කදම්බය තිරය මතට පතිත වෙන්න නම් තිරයක් අවශ්‍යයි. ඒ තිරය මත පතිත වෙන ආලෝක කදම්බයෙන් නිසා තමයි දැන් තිරය ප්‍රකාශ වෙන්නේ. දැන් ඒ ආලෝක කදම්බය එපමණකින් නෙමෙයි, ආලෝක කදම්බය නිරූපණය කරන යම්කිසි ජවනිකාවකුත් තියෙනවා. එතන ඉතින් අපි හිතමු නිලියක් ඉන්නවා, නළුවෙක් ඉන්නවා. අපිට නිලියක් කියන නළුවෙක් කියලාවත් මතක නැහැ. එතන යම්කිසි ජවනිකාවක් තියෙනවා. අපි හිතමු මේ දෙන්න අත් දෙකත් අල්ලගෙන ගීතයක් ගායනා කරනවා. ඉතින් එතකොට ඉතින් ඒ ජවනිකාවට තමයි දැන් අපේ හිත යන්නේ. ඒ ජවනිකාව ඉතින් හරිම ආකර්ශනීයයි, හරිම තැකුම් කළුයි. ඉතින් ඒක සෑහෙන සංස්කරණයක්කට බඳුන් වෙලයි තියෙන්නේ. ඉතින් මේ දෙන්න හරි ලස්සනයි, හොඳට ඇඳ පැළඳගෙන ඉන්නවා, අතින් අල්ලගෙන ඉන්නවා. දැන් ඉතින් ගීතයකුත් ගායනා කරනවා. මේ මිහිරි සද්දයක් දැන් අපිට ඇහෙනවා. දැන් අපි මේ ජවනිකාවට ඇලෙනවා. මේ ජවනිකාව තුළ දැන් අපි ජීවත් වෙනවා. ඒ දෙන්නා මවපු ඒ සුන්දර ලෝකයට අපි දැන් යනවා. ඒ ආදර ලෝකයට දැන් අපි පිවිසෙනවා. ඒ සුන්දර ලෝකය තුළ, ඒ ආදර ලෝකය තුළ තමයි දැන් අපි ජීවත් වෙන්නේ. ඒ දෙන්නා රඟන රැඟුමට තමයි අපි වසඟ වෙලා ඉන්නේ. අපි දැන් ඉන්නේ පුටුවක් උඩ කියලා අපිට අමතකයි. බලන්න චිත්‍රපටියක් කියලා අපිට අමතකයි. අපි දැන් අර ආදර ලෝකයේ තුල, සුන්දර ලෝකයේ තුල හැඟුම්බරව වාසය කරනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න ඊළඟ ජවනිකාවක්. තවත් ජවනිකාවක් ඉතින් පෙන්නවා. ඉතින් එතන අපි හිතමු වයසක ජෝඩුවක් ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. ඉතින් ඔහොම ඉතින් මොකක් හරි තවත් ඉතින් ජවනිකාවක් තියෙනවා. ඉතින් අපි එතන ඊට පස්සේ ඔන්න ඊළඟ ජවනිකාව තුල ඉපදෙනවා. ඒ ජවනිකාවේ දැන් අපි ජීවත් වෙනවා. දැන් ඉන්නේ ඉතින් ගෙදරක් තියෙනවා. ඒ ගෙදර ඉතින් අම්මයි තාත්තයි දුව ගැන කල්පනා කරනවා, දුව ගැන කතා වෙනවා. ඉතින් මොකක් හරි එතන ජවනිකාවක්. ඒ ජවනිකාවට ඉතින් අපිට පුළුවන් අර කලින් ජවනිකාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒක අපි ඇතුලෙන් කරගන්නවා. ඒක ප්‍රේක්ෂකයා දන්නව හොඳට කරගන්න. ඉතින් එතකොට ඒ ජවනිකාවට දැන් මේ අලුත් ජවනිකාවට අපි ඉපදෙනවා. ඒ ජවනිකාව තුළ දැන් අපි ජීවත් වෙනවා. දැන් ඉතින් ප්‍රශ්න රාශියක් එතන තියෙනවා. අම්මයි තාත්තයි තෙල් හොයන එක ගැන කතා කරනවා, පෙට්‍රල් ගැන කතා කරනවා. ඉතින් විවිධ ප්‍රශ්න දැන් ඒගොල්ලන්ට කන්න බොන්න කොහොමද කියන එක ගැන කතා කරනවා. මේ ප්‍රශ්න ගොඩක් එතන තියෙන. මේ ජවනිකාව දැන් අපි දැන් රස විඳිනවා. ඒක තුල තමයි දැන් අපි ජීවත් වෙන්නේ. අර කලින් ජවනිකාවට මේ ජවනිකාව සම්බන්ධ කර ගැනීම අපේ තණ්හාව තුලින් කළලා දෙනවා. මේ දෙක ඈඳන එක, මේ දෙක අලවන එක අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන තණ්හාවෙන් මේ දෙක කළලා දෙනවා. ඊට පස්සේ ඒ ජවනිකාව රස විඳින එකත් අපේ තණ්හාව තුළින්ම කළා දෙනවා. తත්‍ර తත්‍රාభినන්දිනී කියන්නේ ඒකයි. ඒ ජවනිකාවෙන් ජවනිකාවට අපි එතන එතන සතුට වෙනවා. නන්දි රාග සහගතා කියලා කියන්නේ ඒ ජවනිකාව තුළ තියෙන అలවන ගතියක්, ඒකේ බැඳෙන ගතියක්, ආකර්ෂණීයත්වයක් තියෙනවා. ඉතින් අපි ඒක එතකොට ඒ ආකර්ෂණීය වූ ජවනිකාව තුළ ඇලිලා ගැලිලා ඒක තුළින් යම්කිසි ආස්වාදයක් ලබනවා. දැන් ඔන්නයේ தત્ත්වය තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් හිතමු පින්වත්නි අපි මේක ඔහොම කරගෙන යන අතරවාරේ මොකක්කෝ හේතුවකට අර චිත්‍රපටි ශාලාවේ දොරවල් ජනෙල් ඔක්කොම එකපාර ඇරෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි හිතියේ මොකක් හරි රසවත් ජවනිකාවක් අස්සේ ඒ තුල নিমগ্ন වෙලා ඒ ලෝකේ ඉපදිලා අපි තුම අර සුන්දර ලෝකේ, ආදර ලෝකයේ තුල තමයි දැන් අපි ජීවත් වුනේ. අර අත් දෙක අල්ලගෙන ගීතයක් ගායනා කරන යුවලක්ගේ දර්ශනේ තමයි අපි බල බල හිටියේ. ඒ අවස්ථාවේදී ඔන්න එක පාටම දොරවල් විවෘත වෙනවා, ජනෙල් විවෘත වෙනවා. දැන් මොකද වෙන්නේ? අර මහා ප්‍රතාපවත් සූර්යා ලෝකය අර තිරය මතට පතිත වෙනවා. දැන් ඉතින් අර තිරේ ඇඳිලා තිබිච්ච ඡායාව, ඒ ප්‍රතිබිම්බය, ඒ ජවනිකාව සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා, බොඳ වෙලා, ඒකේ ලස්සන මැකිලා, ඒක නිකම්ම නිකං බොඳ වෙලා යනවා. දැන් එතකොට අපිට මොකද වෙන්නේ? එක පාටම දැන් අපි එනවා මේ ලෝකෙට. අර හිටපු ආදර සුන්දර ලෝකෙන් අයින් වෙලා දැන් ඔන්න අපි මේ ලෝකෙට නැවතත් එනවා. දැන් ඉන්න ආයි පුටුවක් උඩ බැලුවේ චිත්‍රපටියක් කියලා ඔන්න දැන් අපිට මතක් වෙනවා. දැන් ඔන්න ඔය తত্ত্বය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ උපමාව මේ පින්වතුන් මතක තියාගන්න. ඉතින් එතකොට අපිට පුළුවන් ටිකක් පහසුවෙන් මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය තේරුම් ගන්න. මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය හරියට අර තිරය මතට පතිත කරපු ඒ ප්‍රතිබිම්බයත් තිරයත් අතර තියෙන සම්බන්ධයට සෑහෙන දුරට සමානයි. දැන් තිරය අවශ්‍යයි ඒ ප්‍රතිබිම්බය නිර්මාණය කරන්න, නිරූපණය කරන්න, නිදර්ශනය කරන්න, පතිත කරන්න. ඒ වගේමයි ඒ නාම රූපය අවශ්‍යයි අර තිරය ආකර්ෂණය කරන්න, නැත්නම් නිදර්ශනය කරන්න, ඒ තිරය ප්‍රකාශ කරන්න මේ නාම රූපයත් අවශ්‍යයි. නැත්නම් ඒක පේන්නේවත් නැහැ. ඒකේ තමයි පිහිටන්නේ නාම රූපය. ඉතින් එතකොට මෙන්න මේ දෙක අතර තියෙන සම්බන්ධය අපි පොඩ්ඩක් තේරුම් ගත්තොත් අපේ හිත ඇතුලේ නිරන්තරයෙන්ම මේ ඇහෙන් ගන්න රූප මත ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද මතින් ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. නාසයට දැනෙන ගඳ සුවඳ මතින් ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. දිවට දැනෙන රස මතින් ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. කයට දැනෙන ස්පර්ශ මතින් ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. ඊළඟට මනසට ආපු අරමුණු මතින් ගොඩනැගිච්ච නාම රූපයක් හැදෙන්න පුළුවන්. ඒ විඥාන තිරය මත තමයි නාම රූප ප්‍රතිබිම්බේ නිරූපණය වෙන්නේ. දැන් මේ නාම රූප ප්‍රතිබිම්බේ හැදෙන්න අර සලායතන හරහා අපි ගන්න දත්ත සෑහෙන හේතුභූත වෙනවා. ඒ දත්ත මත තමයි අපි සංස්කරණ කරන්නේ. ඒ සංස්කරණ වලට අනුව තමයි මේ නාම රූප විඥාන තිරය මත නිරූපණය වෙන්නේ. ඒ නාම රූප දැලේ නිරන්තරයෙන්ම එහෙමනම් විඥානයේ පැටලිලා ඒ තුල මුලාවටපත් වෙලා ඒක වර්ධනය කරගෙන ඒක තුල මුල් බැහැගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි හිතන්නේ නැත්නම් අපිට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම අර ඇහැට පෙනිච්ච රූපය නෙමෙයි මේ විඥාන තිරයේ නිරූපණය වෙච්ච රූප ඡායාව කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි අපි අත්දකින්නේ මේ කනට ඇහිච්ච සද්දය නෙමෙයි ඒ අනුසාරයෙන් විඥාන තිරය මත ගොඩනැගිච්ච නාම රූපය කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි නාසයෙන් අත්දකින්නේ ඇත්ත වශයෙන්ම එළියේ තියෙන ගඳ සුවඳ නෙමෙයි එය අනුසාරයෙන් විඥාන තිරය මත පිළිඹිඹු වෙච්ච නාම රූප ගන්ධ සංඥාවක් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි රසයක් වශයෙන් අත්දකින්නේ එළියේ තියෙන රසය නෙමෙයි ඒ රස අනුසාරයෙන් අපේ විඥාන තිරය මත පිළිඹිඹු වෙච්ච රස සංඥාවක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කයෙන් අපි ස්පර්ශ කරන්නෙත් අපි ඒ ගැන දැනගන්නෙත් අවබෝධයක් ඇති කරගන්නෙත් ඒ එළියේ තියෙන ස්පර්ශයම නෙමෙයි ඒ අනුසාරයෙන් විඥාන තිරය මත පිළිඹිඹු වෙන පොට්ටබ්බ සංඥාවක් කියලා කියන්න පුළුවන්. නැත්තම් පොට්ටබ්බේ අනුසාරයෙන් ගොඩනැගිච්ච නාම රූපයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි මනසට ආපු සිතුවිල්ලක් ඒ සිතුවිල්ලත් අපි ඒ හැටියටම දැනගැනීමට වඩා ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ අපි සංස්කරණ කළා, කෑලි එකතු කළා, වර්ණ ගන්වලා අර විඥාන තිරයේ මත පිළිඹිඹු වෙන නාම රූපයක තමයි අපි අත්දකින්නේ. එතන එකාතකින් බැලුවම හරි පැටලවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය තේරුම් ගැනීම මේ ප්‍රඥාවේ බැහැ ගන්න පුළුවන් අතිශය සූක්ෂම තැනක් වශයෙන් මට්ටමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ ප්‍රඥාව දියුණු වෙන්න තමයි දියුණු වෙන්න තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විඥාන නාම රූප දෙක හොඳින් තේරුම් ගන්න. ඒ නිසා අපි මේ தත්ත්වය තේරුම් නොගන්න තාක් මේ පිළිඹු වෙන නාම රූපය සත්‍යයි කියලා හිතාගෙන තමයි අපි ඉන්නේ. මොකද ඒක හරි විචිත්‍රයි, හරිම වර්ණවන්තයි, හරි ලස්සනයි, දැකුම් කලුයි, ආකර්ශනීයයි. ඉතින් අපිට ඒක හරහා යන්න තේරෙන්නේ නැහැ. අපි මේ පිළිඹු වෙන නාම රූපය සත්‍යයි. ඒක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත කියලා හිතාගෙන ඒ මත තමයි අපි කටයුතු කරන්නේ. දැන් නැවතත් අපි අර උපමාවට ගියොත් අර පිළිඹු වෙන ජවනිකාව හරිම සුන්දරයි. ආදර ලෝකයක් දැන් එතනම ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි බලන්න චිත්‍රපටියක් කියන එක අපිට අමතක වෙනවා. ඉඳගෙන ඉන්නේ පුටුවක් උඩ කියන එක අපිට අමතක වෙනවා. අපි හැඟුම් බර වෙලා අපේ හිතෙන් අර ආදර ලෝකයේ තුල ඉපදිලා ඒක ඇත්ත කරගෙන අපි ජීවත් වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ ජවනිකාවට ගියාම එතකොට ඒක ඇත්ත කරගෙන ජීවත් වෙනවා. ඒතර මේ බලන්නේ චිත්‍රපටියක් කියන එක අපිට අමතකයි. ඉඳගෙන ඉන්න පුටුවක් උඩේ කියන එකට අපිට කියන එක අපිට අමතකයි. මේ මොහොත අපිට අමතකයි. අපි හිතින් හදාගත්ත ලෝකය තුල අපි මුලාවටපත් වෙනවා. දැන් එතකොට අපේ හිත ඇතුලේ මේක සිද්ධ වෙනකොට මෙන්න මේ නාම රූප පිළිඹු රාශියක් අපේ විඥාන තිරේ මත නිරන්තරයෙන්ම ප්‍රක්ෂේපණය වෙලා පිළිඹු වෙමින් දිගින් දිගට යනවා. අපි මේ හැම නාම රූප පිළිඹුවකම රැවටි විඥානයේ ඒ තුල පතිත කර කර ඒ තුල පිහිටවමින් කාලය ගත කරනවා. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විවිධ සූත්‍ර දේශනාවලදී. දැන් උදාහරණයක් වශයෙන් සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං, මේ අනාත්ම වූ ස්වභාවයක් තුල ආත්මීය බවක්, පුජ්‍යල බවක්, කෙනෙක් පුජ්‍යලෙක් වශයෙන් දකින මේ පස්ස ලෝකං සදේවකං, මේ දෙවියන් මිනිස්යෙන් සහිත මේ ලෝකේ දිහා බලන්නේ. නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති, මේ නාම රූපයේ තුලට බැහැගෙන ඒක තුලට රිංගාගෙන ඒකයි ඇත්ත කියලා මේ කට්ටිය හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ තවත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන තවත් ගාතාවක් තමයි මහා ව්‍යුහ සූත්‍රයේ එනවා. මෙබඳු ගාතාවක්, පස්සං නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා ඤස්සති තානි මේ හාමං බහුම් පස්සතු අප්පකං වා මෙහිතේන සුද්ධින් කුසලා වදಂತಿ. මෙන්න මෙබඳු ගාතාවක් එනවා. පස්සං නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා ඤස්සති තානි මේව. දැන් යම් හෝ කෙනෙක් මේ දකින්නවා නම් දකින්නේ මෙන්න මේ නාම රූපයයි දකින්නේ. ඒක තමයි යා දැනගන්නේ. මම මොකක් හරි දැක්කා, මට මොකක් හරි ඇහුණා, රස වින්දා, අත් වින්දා කියලා කියන්නේ මේ නාම රූපේ තමයි යාට අහු වෙලා තියෙන්නේ. කාමං බහුම් පස්සතු අප්පකං වා. ඒ අය හුඟක් දැක්ක වෙන්නත් පුළුවන්, ගොඩක් දැක්ක වෙන්නත් පුළුවන්. සමහර ලාවට ගොඩක් දැක්ක වෙන්න පුළුවන්. අපි හිතමු පුංචි කාලේ නම් අපි ටිකයි දැකලා තියෙන්නේ. ඉතින් වැඩිහිටි වෙනකොට ඉතින් අපි ගොඩක් දැකලා තියෙනවා. මොකද අපි දැන් දැන් වල ගිහිල්ලා බලලා තියෙනවා, පොත්වලින් බලලා තියෙනවා, රූපවාහිනියේ බලලා තියෙනවා, චිත්‍රපටි වල බලලා තියෙනවා. ඉතින් ඇහැ පාවිච්චි කරලා බලපු ටිකමත් අප්‍රමාණයි. ඉතින් ඒතර ගොඩක් බලලා තියෙනවා. හැබැයි කොච්චර බැලුවත් බලලා තියෙනනම් මෙන්න මේ නාම රූපේම තමයි. ඒ වගේමයි අපි ඉතින් ගොඩක් අහලා තියෙනවා. හැබැයි අපි කොච්චර ඇහුවත් අහලා තියෙන මෙන්න මේ නාම රූපයමයි. අපි ගොඩක් නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් අත්විඳලා තියෙනවා. හැබැයි අපි කොච්චර ගොඩක් අත්විඳත් මේ අත්විඳලා තියෙන්නේ නාම රූපයමයි. ඉතින් එහෙමනම් බැලුවාම අපි මේ මෝඩ වැඩක් කරලා තියෙන්නේ. අපි මේ එළියේ දේවල් හොයනවා. හැබැයි අපි දකින්නේ ඇත්ත වශයෙන්ම මේ විඥාන තිරේ පිළිඹු වෙන නාම රූප ගොඩක්. ඊට පස්සේ දැන් මේ පින්වතුන් දන්නවා මේ ධම්මපදයේ එහෙම එන ගාතාවක්, කෝදං ජහේ විප්පජහේය මානං සංයෝජනං සම්බං අතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතಂತಿ දුක්ඛ. මෙන්න මේ වගේ ගාතාවක් කියනවා ධම්මපදයේ. ක්‍රෝධය ඉවත් කරන්නේය, මානය දුරු කරන්නේය, සංයෝජනං සබ්බං අතික්කමේය, මේ සියලු සංයෝජනයන් අතික්‍රමණය කරන්නේ, ශේකර හරින්නේ. තං නාම රූපස්මින් අසජ්ජමානං, ඔන්න අපිට උමනා කරන පදේට ආවා. තං නාම රූපස්මින් අසජ්ජමානං, මේ විඥාණය තිරේ පිළිමිම වෙන නාම රූපයට බැඳෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. දැන් මේ කතා කරන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක් ගැන. අකිංචනං නානුපතಂತಿ දුක්ඛ. අන්න ඒ නාම රූපයට නොබැඳෙන, නාම රූපයට නොවැළෙන, ඒ කිසිවක් තනාගන්නේ නැති, කිසිවක් අයිති කරගන්නේ නැති ඒ රහතන් වහන්සේ මතට දුකක් පතිත වෙන්නේ නැහැ කියලා මේ ධම්මපදයේ ගාථාවකට එනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ විඥාන නාම රූප දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. අපිට ඒක තේරෙන්නේ නැතිව අපි නිරන්තරයෙන් ඒකේ පැටලිලා, ඒකෙම ගැලිලා, ඒක ඇත්තයි කියලා හිතාගෙන රැවටිලා ඉන්නවා. එතකොට පින්නත් අපි කොහොමද මේක ලිහාගන්නේ? අපි කොහොමද මේක එහෙමනම් තේරුම් ගන්න? දැන් අත් වශයෙන්ම ගත්තාම අපේ මේ විඥාන පසුබිම නිරන්තරයෙන්ම නාම රූපයන් විසින් කාදමනවා කියලා කියන්න පුළුවන්. මේ විඥාන තිරය අපි තුමු හරිම පැහැදිලි පිරිසුදු තිරයක් විතර තියෙනවා. අපි එහෙම හිතමු. ඒ පිරිසුදු විඥාන තිරය හැබැයි හැම තිස්සෙම අර නාම රූප ඇවිල්ලා සංකීර්ණ කරනවා. නාම රූප ඇවිල්ලා එයාව දැහැ ගන්නවා. ඒ නාම රූප ඇවිල්ලා මේ විඥාන තිරය කෙලසනවා. අපි ඉතින් ඒක ඇත්ත කියලා හිතා ගන්නවා. තව තව නාම රූප වඩනවා, තව තව ඒවට බැඳෙනවා. අපි අපේ මේ පිරිසුදු විඥාන තිරය නාම රූපයන්ට කෙලසන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කජ්ජිනිය සූත්‍රයේදී අවධාරණය කරන්නේ. දැන් මේ අහංකෝ ඒතරහි විඥානේන කජ්ජාමි. මම මේ මෙබඳු විඥාන වලින්, ඒ කියන්නේ නාම රූපේ බැඳිච්ච විඥාන වලින් මම කාදැමීමකට ලක් වෙනවා. දැන් අතීතයේදීත් එබඳුම කාදැමීමකට ලක් වුණා, අනාගතයේදීත් එබඳුම කාදැමීමකට ලක් වෙනවා. දැන් එතකොට මේ පහළ වෙන ඒ අපි කියපු නාම රූපේ බැඳිච්ච සංස්කරණය ලක් වෙච්ච එබඳු අபிසංකත විඥානයක් තමයි මේ කතා කරන්නේ. එබඳු අபிසංකත විඥාන විසින් කාදමන පරිසරයක් තමයි මග තුල දැනට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අතීතයේදීත් ඒ දෙයමයි සිද්ධ වුනේ, අනාගතයේදීත් ඔය දෙයමයි සිද්ධ වෙන්නේ, වර්තමානයේදීත් ඔය දෙයමයි සිද්ධ වෙන්නේ. දැන් එහෙමනම් කෙනෙකුට මේකෙන් ගැලවෙන්න නම් මේ ගැටලුව ලිහා ගන්න සිද්ධ වෙනවා. මේ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයේ යම් තාන්තරකට හෝ තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒක එකතකින් පහසු නෑ, මොකද ඒ තරම් මේක සූක්ෂමයි. දැන් අපි ටික ටික සතිමත් බවක් දිනු කළා, ඒකාග්‍රතාවයක් දිනු කළා, අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් සතිපට්ඨානය හරහා අපි තුල ගොඩනගා ගත යුතු වෙනවා මේ සියුම් දහම තේරුම් ගන්න නම්. ඒකයි ඇත්තටම අපිට කාලයක් ගත වෙන්නේ. මොකද මේ වමනා කරන ඒ කුසලතාවයන් අපි තුල ගොඩනගා ගන්න, දියුණු කර ගන්න. දැන් යම්සි කෙනෙක් සතිමත් බවක් දියුණු කරනකොට එයාට පුළුවන් වෙනවා අර අතීතය ඔස්සේ යන්නේ නැතුව, අනාගතය ඔස්සේ ගිහිල්ලා පැටලෙන්නේ නැතුව අඩුතරමින් මේ වර්තමානයේ ඉන්න පුළුවන් ගතියක් හදා ගන්න. ඒකට ඊළඟට එයා සම්පජඤ්ඤය එකතු කරනකොට එයාට පුළුවන් වෙනවා තව මේ සතිමත් වෙච්ච අරමුණම ටිකක් විස්තර විභාග කරලා බලන්න, විස්තර සහිතව බලන්න. එතකොට දැන් මේ යෝනසෝ මානසිකාරයක් තමයි අපි වඩන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මේවා අපි දන්නේ නැහැ, ඒවට තණ්හාවක් පහළ වෙලා, ඒවා උපාදාන කරගෙන ඒවට ඇලිලා බැඳිලා ගැලිලා ජීවත් වීමක් තියෙනවා. දැන් අපි හැබැයි සතිපට්ඨානයක් දිනු කරද්දී මේ ඇලෙන, බැඳෙන, උපාදාන කරන ගතිය වෙනුවට මේ අරමුණ ටිකක් විමසලා බලන්න පුළුවන් පරිසරයක් හදා ගන්නවා. එතකොට තමයි යාට තේරෙන්නේ දැන් අරමුණක් කියලා ස්වභාවයක් තියෙනවා. අපිට මේක මුල් කාය අනුපස්සනා මට්ටමේදී ඒක කායික අරමුණක් නැත්නම් භෞතික අරමුණක්. ඒක දැනගන්න වෙනත් නාම පැත්තකුත් තියෙනවා. මානසික තත්ත්වයකුත් තියෙනවා. දැන් ඒතර මේ දෙක වෙන් කරගන්නවා. මේ වෙන් කරගෙන ඊට පස්සේ අපි මේක තවදුරටත් කරගෙන යනකොට, දියුණු කරගෙන යනකොට තව තව ප්‍රඥාව දියුණු වෙනවා. අපි තුමු දැන් අපිට පුළුවන්කමක් ලැබෙනවා වේදනාවකුත් වේදනාවක් වශයෙන්ම තේරුම් ගන්න. ඉස්සෙල්ලා නම් අපි වේදනාව මගී කරගත්තා, ඒකටත් ඇලුනා, ඒක තව තව වඩන්න ගියා, අල්ල ගන්න ගියා, නැත්තම් ඒකෙන් පැනලා දුවන්න ගියා. දැන් හැබැයි එහෙම නොකර දැන් මේ තියෙන්නේ වේදනාවක් කියන තැන තියලා වේදනාව දිහා බලන්න දැන් උත්සාහන්ත වෙනවා. දැන් සැප වේදනාවක් පහළ වෙලා තියෙනවා, ඒක සැප වේදනාවක් කියලා දන්නවා. දුක් වේදනාවක් පහළලා තිනවා, ඒක දුක් වේදනාවක් කියලා දන්නවා. දැන් අපි වේදනානුපස්සනාවක් වඩනවා. තව තව අර කුසලතාවයේ දැන් ඔප්නැං විලා එනවා, වර්ධනය වෙලා එනවා. දැන් එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙනවා වේදනාවන් විවිධ වේදනාවන් පහළනවා. සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් පහළ වෙනවා. හැබැයි ඒවට ඇලෙන්න යන්නේ නැතුව, ඒවට ගැලෙන්න යන්නේ නැතුව, ඒවත් එක ගැටෙන්න යන්නේ නැතිව ඒකෙන් අයින් වෙලා ඒ වේදනාවන් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් කුසලතාවය දැන් එයාගේ හිතේ වර්ධනය වෙලා එනවා. දැන් මේ කුසලතාවය තව වැඩුණාට පස්සේ දැන් හිතේමත් යම්සි වේදනාවක් පහළ වුණා. ඒ කියන්නේ සතුටු ස්වභාවයක්, සොම්නස් ස්වභාවයක්, එහෙම නැත්නම් දොම්නස් ස්වභාවයක් හිතේ පහළ වුණාම ඒකටත් ඇලෙන්නේ නැතුව, ඒකටත් ගැටෙන්නේ නැතිව ඒකිනුත් බැහැර වෙලා ඒ වේදනාව වේදනාවක් වශයෙන් බලන්න පුළුවන් ගතියක් යෝගාචරයේට ඇති වෙනවා. ඊට පස්සේ අපි තෝරන හිතේ සිතුවිල්ලක් පහළ වුණාම ඒ සිතුවිල්ලත් සිතුවිල්ල වශයෙන් දකින්න පුළුවන් ගතියක් ඒ යෝගාචරයට දැන් ඔන්න ඇති වෙනවා. ඒ සිතුවිල්ල අර සංස්කරණය කරන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා නම් සිතුවිල්ලක් පහළ වුණාම ඒක මත තව තව සිතුවිලි පහළ කරගන්න ගිහිල්ලා, තව සංඥා එකතු කරගන්න ගිහිල්ලා, අපේ අත්දැකීම් මේකට මිශ්‍ර කරන්න ගිහිල්ලා සංස්කරණ රාශියක් කරලා අන්තිමට නවකතාවකුත් ලියලා තමයි අපි නතර වුනේ. දැන් අපි අර කලිනුත් දේශනා කළා වගේ දැන් ඔන්න යෝගාවචරය ටික ටික අධිපත්තාණයක් වඩන්න වඩන්න දැන් මේ නවකතාව කෙටි කතාවක් බවට පත් වෙනවා. දැන් ඉතින් එච්චර දුර යන්නේ නැහැ, කෙටි කතාවකින් යන්තම් නතර කරගන්න පුළුවන්. ඊට පස්සේ කෙටි කතාව ඔන්න වාක්‍ය කීපයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න තනි වාක්‍යයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තනි වචනයක් බවට පත් වෙනවා. සමහර විට දැන් වචනයකුත් නැහැ, නිශ්ශබ්ද බවක් හිත තුල දැන් ගොඩ නැගිලා තියෙනවා. දැන් එයාට පුළුවන් මේ පහළ වෙච්ච සිතුවිල්ල සිතුවිල්ලක් කියන තැන තියලා බලන්න. මේක අතීතය හා සම්බන්ධ සිතුවිල්ලක්, මේක අනාගතය හා සම්බන්ධ සිතුවිල්ලක්, මේක වර්තමානය හා සම්බන්ධ සිතුවිල්ලක් කියන තැන තියලා බලන්න පුළුවන් ගතියක් අන්න යෝගාවචරයට ඇති වෙනවා. ඒ කියන්නේ සංස්කරණ සෑහෙන දුරට දැන් අඩු වෙලා තියෙන්නේ. අපිට ඒ සිතුවිල්ලත් එතන තියලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් මේ විදිහට දියුණු වේගෙන යන පසුබිමක දැන් එයාට පුළුවන් අර සිතුවිලි වලින් තොර සිතක් අත්දකින්න. දැනුවත් බවක් තියෙනවා. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. සිතුවිලිත් එනවා. හැබැයි ඒ ආවට හිතේ ඒවා රැඳෙන්නේ නැහැ. ඒවා ඉක්මනටම ඉවත් වෙලා යනවා. නැවතත් අර පිරිසුදු පසුබිම ඒ හිත තුල ගොඩ නැගිලා තියෙනවා. දැන් අත්‍තර මේකට ප්‍රඥාවෙන් ලොකු අත්දැක සැපේනවා. ඒ කියන්නේ මේ බාහිරින් දැනෙන අරමුණු වල තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම හරහා ඒවැන් නිමිති නොගෙන ඉන්න තත්වයකට හිතපත් වෙලා, අනිමිත්ත ස්වභාවයකට හිතපත් වෙලා, ඒ වගේමයි මේ අරමුණු වල තියෙන නිරන්තරයෙන් පෙළන ගතිය, නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම වලට භාජනය වෙන ඒ දුක තේරුම් අරගෙන මේක වැඩක් නැහැ කියලා, මේකට ඇලිලා තේරුමක් නැහැ කියලා, මේකට ආසා කිරීමේ තේරුමක් නැහැ කියලා අන්න හිත ඒවා අතහැරලා තියෙනවා. එහෙම නැත්නම් මේවැ ගන්න සාරයක් නැහැ කියලා, මේවැ ගන්න හරයක් නැහැ කියලා, මේක මට උමනා පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා, මගේ පාලනයෙන් මේ සියල්ල තොරයි කියලා අන්න එබඳු අවබෝධයක් ඇති වෙලා දැන් හිත හිස් වෙලා තියෙනවා. දැන් එතකොට මෙන්න මේ බඳු එකෝ අනිමිත්ත නැත්තං අපනිහිත නැත්තං ශුඤ්‍යත කියලා මේ කියන මේ බඳු තත්ත්ව හරහා ගිහිල්ලා තමයි එහෙනම් මේ යෝගාචරයේ තමන්ගේ හිත කෙටි කාලයකට හෝ తాවකාලිකව හෝ ඒ නාම රූප දැලෙන් නිදහස් කරගන්න. දැන් එතකොට යාට තියෙනවා කොහේවත් නොපිහිටි හිතක්. අපි අත්‍තරම එන සතියේ ඒක තවදුරටත් සාකච්ඡා කරමු. එතකොට එන්නේ බඳු පසුබිමක පමණයි අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ හිතේ මේ බඳු හැකියාවකුත් තියෙනවා. අපි මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ මේ හිත කියන්නේ සිතුවිලිත් එක්කම පොරබදන තත්වයක් කියලා. අපිට සිතුවිලි වලින් තොර ලෝකයක් ගැන හිතා ගන්නවත් බෑ. එක්කෝ අතීතය අල්ලගෙන කල්පනා කර කර ඉන්නවා, එක්කෝ අනාගතය අල්ලගෙන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වර්තමානයේ ලබන අත්දැකීමක් එක්ක පැටලිලා ඉන්නවා. ඉතින් ඔය ලෝකයෙන් තොර ලෝකයක් අපිට හිතා ගන්නවත් බැරුව තමයි අපි හිටියේ. නමුත් දැන් සතිපට්ඨානයක් දිනු කරන්න ගියාට පස්සේ, විපස්සනාවක් වඩන්න ගියාට පස්සේ තමයි ඒ යෝගාවචරයට තේරෙන්නේ නෑ මේට වඩා වෙනස් සත්‍යයක් තියෙනවා මේ හිතේ. මේ හිතේ අවදිමත් බවක් තියෙනවා. මේ හිතේ ප්‍රඥාවක් තියෙනවා. මේ හිතේ සතිමත් බවක් තියෙනවා. අර සංස්කරණය අඩුත් වෙච්ච තරමට හිතට සහනයක් තියෙනවා. හිතට සැහැල්ලුවක් තියෙනවා. සංකීර්ණත්වයේ වෙනුවට සරලත්වයක් තියෙනවා. ඒ සරලත්වයේ ලොකු ගැඹුරක් තියෙනවා. දැන් ගන්න යෝගාවචරය වෙනමම පැත්තකින් තමන්ව අධ්‍යයනය කරනවා. තමන්ගේම හිත අධ්‍යයනය කරනවා. අනේ යාට තමයි තේරෙන්න පටන් ගන්නෙ මම මෙතෙක් වෙලා මේ නාම රූප දැලේ පැටලිලා ඉඳලා තියෙන්නේ. මේ විඥාන තිරේ නිලි පිරිනිබු වෙන නාම රූප ඡායාවන් වලට, ඒ නාම රූප ප්‍රතිබිම්බ වලට, ඒ ජවනිකා වලට තමයි මම අහුවෙලා තියෙන්නේ. එහෙමනම් මම කොහොමද මේ ජවනිකා වල හිත అలවන් නැතුව ඉන්නේ? මේ පිළිබිඹ වෙන නාම රූප චිත්‍රවල ඇලෙන්නේ නැතුව ඉන්නේ කියලා යා කල්පනා කරලා බලනවා නම්, ඒ බඳු ආකාරයකින් යා කටයුතු කරනවා නම්, හික්මෙනවා නම්, එහෙමනම් මේ නාම රූප දැල දැන් ටික ටික ඒ දැල් අතර හිඩැස් දැන් ලොකු වෙන්න පටන් ගන්නවා. දැන් යාට විනිවිද පේනවා. නාම රූප අස්සෙන් බලන්න පුළුවන් දැන්. දැන් යාගේ හිතේ ඉඩකඩ වැඩි වෙලා නාම රූප ඡායාවන් අතර හිඩැස් ඇති වෙලා, සිතවිලි අතර හිඩැස් ඇති වෙලා, හිත කොහෙවත් නොපිහිටි අවස්ථාවක් දැන් එයා අත්දකිනවා. දැන් එතකොට එයා පොඩ පොඩ තේරුම් ගන්නවා මේ මෙබඳු හැකියාවක් මා තුළ තියෙනවා. මෙබඳු කුසලතාවයක් මේ හිතේ තියෙනවා. පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් මේ හිතේ තියෙනවා. ප්‍රඥාව උපයෝගී කරගෙන, සංස්කරණ අඩු කරගෙන, ඒ දැනුවත් බව පවත්වමින්, හැබැයි ඒ දැනුවත් බව කොහෙවත් පැටලෙන්නේ නැතිව, පිහිටන් නැතිව අවදියෙන් ඉන්න පුළුවන් ගතිය මෙන්න මේ හිතේ තියෙනවා කියලා අන්නේ යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් පින්වත්නි, මේකටත් ලස්සන උපමාවක් අපිට ලං කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දෙන ලස්සන උපමාවක් අත්තිරාග කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේ කියනවා හොඳට උසට බැඳපු කුළු ගයක් තියෙනවා. මේකේ බිත්ති හතරක් තියෙනවා. එතකොට මේ බිත්ති හතර දිසා හතරට තමයි මුහුණ දාලා තියෙන්නේ. ඒ කියන්නේ නැගෙනහිරට බිත්තියක්, බටහිරට බිත්තියක්, උතුරට බිත්තියක්, දකුණට බිත්තියක් කියන විදිහට තමයි මේ බිත්ති හතර බැඳලා තියෙන්නේ. ඊට පස්සේ නැගෙනහිර බිත්තියේ කවුලුවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්, මේ නැගෙනහිර බිත්තියේ තියෙන කවුලුවෙන් ඔන්න උදේ කාලෙදි ආලෝක කදම්බයක් පතිත වෙනවා. ආලෝකය ඇතුල් වෙනවා. එතකොට මහණෙනි, කොහෙද මේ ආලෝක කදම්බේ පිහිටන්නේ? දැන් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, නැගෙනහිර බිත්තියෙන් ඇතුල් වෙච්ච ඒ ආලෝක කදම්බය බටහිර බිත්තියේ තමයි පිහිටන්නේ. දැන් මේ පිඟුතුන් ඕක දැකලා තියෙනවා. ඒකෙන් කොහේ හරි අපි හිතමු වහලක හිලක් තියෙනවා නම් ඒකෙන් ආලෝක කදම්බයක් ඇවිල්ලා ඔන්න බිත්තියක වැටලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා නිවැරදිව පිළිතුරු දෙනවා, නැගෙනහිර බිත්තියෙන් ආපු ඒ ආලෝක කදම්බය දැන් පිහිටන්නේ බටහිර බිත්තියේ. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා, දැන් මේ බටහිර බිත්තිය කඩලා දැම්මොත්, ඒ බිත්තිය නැත්තම් දැන් එතකොට මේ ආලෝක කදම්බය කොහෙද පිහිටන්නේ? දැන් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ඒ බිත්තිය දැන් එතන නැහැ. ඒ නිසා පොළවේ ගිහිල්ලා මේ ආලෝක කදම්බය පිහිටනවා. ඒකත් නිවැරදි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔතනින් අතර නොවි ඊළඟට අහනවා, මේ පොළවක් දැන් නැත්තම් අර ආලෝක කදම්බේ කොහෙද ගිහිල්ලා පිහිටන්නේ? ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා කොච්චර ප්‍රඥාවන්තද කියනවා නම්, උන්වහන්සේලා කියනවා පොළව නැත්තම්, පොළව යට තියෙන ජල පෘෂ්ඨය, එන්න මේ ජල පෘෂ්ඨය මත තමයි මේ ආලෝක කදම්බේ පිහිටන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඔතනින් නතර නොවි ඊළඟට අහනවා, මෙන්න මේ ජල පෘෂ්ඨයත් නැත්තම් දැන් මේ ආලෝක කදම්බේ කොහෙද පිහිටන්නේ? දැන් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, දැන් මේ ආලෝක කදම්බේට පිහිටන්න හැකියාවක් නැහැ. නොපිහිටි තත්ත්වයකට තමයි යන්නේ ආලෝකදම්බය ඇති වෙන්නේ. දැන් පින්වත්නි මෙන්න මේ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ මෙන්න මේ විඥානයේ නොපිහිටි තත්ත්වයකටපත් වීම. අපේ හිත ඇතුලේ රාග ద్వේෂ මෝහ ක්‍රියාත්මක වෙන තාක් ඒ නාම රූපයක් මත විඥානේ පිහිටනවා. හැබැයි නාම රූපයක් පිළිඹු නොවන පසුබිමක් රාගේ දුරු කිරීම හරහා අපි ඇති කරගෙන තියෙනවා නම් తాවකාලිකව හෝ එහෙමනම් විඥාණයට පිහිටන්න තැනක් නැහැ. දැන් එතකොට විඥාණයට පිහිටන්න තැනක් නැති වුණාට හැබැයි මේ අවබෝධය තියෙනවා. සිහිය තියෙනවා. අවදිමත් බව තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි රාත්‍රී කාලයේදී අපිට පේන්නේ කළුවර. නමුත් හඳ දිලිසෙනවා. මොකද ඒ හඳ ආකාශයේ තියෙන නිසා අර මේ අහසේ තියෙන ආලෝකයට වදින්න පරාවර්තනය වෙන්න වස්තුවක් තියෙනවා. ඒ කියන්නේ අඳුරු අහසේ ආලෝකයක් තියෙනවා. හැබැයි ඒ ආලෝකය පරාවර්තනය කරන්න වස්තුවක් නැත්තම් අපිට පේන්නේ නිකන් අඳුරක්. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් අපේ හිතෙත් තියෙනවා. මේ දැනුවත් බවක් තියෙනවා. ඒ දැනුවත් බව නිතරම පැටලිලා ඒකේ රැවටිලා තමයි අපි ඉඳලා තියෙන්නේ. නමුත් ඒ රැවටිල්ල අයින් කළොත් ඒ රැවටිල්ල නතර කළොත් හරි විනිවිද යන ප්‍රඥාවක් හොඳ ඉඩකඩ සහිත බවක් අවදි ගතියක් හිතේ පැහැදිලි බවක් සංඥාවන්ගෙන් නිදහස් වෙච්ච බවක් තමයි එහෙමනම් අපේ හිත ඇතුලේ ඉතිරි වෙන්න තියෙන්නේ. අපි ඒකට කියනවා අපතිත්‍රිත විඥානයක් අනිදස්සන විඥානයක් කියලා කියනවා. ඒ කියන්නේ කොහෙවත් නොබැඳුණු විඥානයක් කිසිවක් නිරූපණය නොවන විඥානයක් කොහෙවත් නොපිහිටි විඥානයක් කියලා අපි ඒකට වචනයක් දීලා තියෙනවා. දහමේ වචනයක් දීලා තියෙනවා. අපි ඒව ගැන තවදුරටත් ඉන සතියේදී සාකච්ඡා කරමු. ඉතින් එතකොට මෙන්න මේ විඥානස්කන්ධය කියලා අපි කතා කරනකොට එතකොට මේ ටිකක් ගැඹුරක් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ? ඊට පස්සේ එයා නිරන්තරයෙන් අවින්ද්‍යා පසුබිමක සංස්කරණ රාශියක් නිසා නාම රූප දැලේ පැටලි පැටලි තමයි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ ඒ නාම රූප පිළිඹිඹ වලට තමයි අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඒවා තමයි අපි අපේ ලෝකය කියලා අපි හඳුනගෙන තියෙන්නේ. ඒක තමයි අපි සත්‍යයි කියලා හඟින්නේ. ඉතින් මෙන්න මේ බඳු තත්ත්වයක් තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් මේ தত্ত্বය ටික ටික වටහා ගන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා අර නාම රූප දැල් අතරින් බලන්න. දැන් මේක දැලක් කියලා අපි හිතාගත්තොත් දැන් මේ පිටුතුන් දන්නවා වොලිබෝල් දැලක් වෙන්න පුළුවන්, වොලිබෝල් net එකක් වෙන්න පුළුවන්, මාළු දැලක් වෙන්න පුළුවන්. මේ කොයි දැලේ වුණත් හිල් තියෙනවා, හිඩැස් තියෙනවා. කෙනෙකුට දැල බලනවා වෙනුවට දැල් අතරින් බලන්න පුළුවන් නම් ඒ හිල් අතරින් බලන්න පුළුවන් නම් එතන තියෙන විනිවිද යන ප්‍රඥාවක්. පස්සේ අපි තුන් මේ දැලම සම්පූර්ණයෙන් අයින් වුණොත් දැන් ඉතින් සම්පූර්ණයෙන්ම හිත නිදහස්. සම්පූර්ණයෙන්ම යාට තියෙන විනිවිද යන නුවණක්. අවකාශයක් සහිත හිතක්. පැහැදිලි හිතක්. දැන් යම් වෙලාවක මේ පැහැදිලි හිතේ නැවතත් යම්සි නාම රූප ඡායාවක් පිළිඹු වෙන්න ගත්තොත් තියාට ඒක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. යාට ඒක තේරෙන්න පුළුවන්. මොකද එයා දන්නවා මෙහෙම මෙන්න මේ තරම් පැහැදිලි තත්ත්වයක් මේ හිතේ තියෙනවා. අවබෝධයේ මත නුවණ මත පදනම් වෙච්ච නාම රූප දැලේ පැටලෙච්ච නැති හරිම පැහැදිලි සුවදායි විනිවිද යන ගතියක් මේ හිතේ තියෙනවා කියලා එයා ඒක හොඳට හඳුනගෙන තියෙන නිසා අන්න යම් හෝ මොහොතකදී කුමක් හෝ ඡායාවක් නැවතත් මේ ඒ පිරිසුදු හිතට පැමිණියා නම් ඒ ඡායාවට මේ හිත කාදමන් ඉඩ නොදී මේ හිත ආක්‍රමණය කරන්න ඉඩ නොදී ඒ ඡායාව තුළ නැවතත් මේ විඥානය බැහැගෙන පටලවගෙන මුලා වෙන්න ඉඩ නොදී මේ හිත රැකගන්න හිනම් ඒ තැනත්තා උත්සාහන්ත වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ආර ශ්‍රාවකයා අපචිනාතිනෝ ආචිනාති. ආ දැන් ගොඩ ගහ ගන්න යන්නේ නැහැ. රැස් කරන්න යන්නේ නැහැ. ඒ නාම රූප ඡායාවන් හිතේ පැමිණියාම ඒවා ගොඩ ගහ ගන්න, ඒවට තව කෑලි මූට්ටු කරන්න, ඒවට රස ගන්වන්න, වර්ණ ගන්වන්න යන්නේ නැහැ. ඒ උනට ඒවා ඉවත් කර හරිමින්, ඒවා දුරු කර හරිමින්, ඒ ඡායාවන් මකා දමින් දමමින් තමයි ආ වාසය කරන්නේ. පජහති න උපාදීයති. ඒවා උපාදාන කරන්න යන්නේ නැහැ. ඒවට ඇලෙන්න යන්නේ නැහැ. ඒවට බැඳෙන්න යන්නේ නැහැ. ඒවා ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඒක සත්‍යයි කියලා හිතා ගන්න යන්නේ නැහැ. මේක හුදෙක් නාම රූප ඡායාවක් කියලා තැන බලබලා ඒවා දුරු කරන්න තමයි උත්සාහන්ත වෙන්නේ. විසීනේති න උස්සේනේති. ඉතින් එයා විසුරුවා හරමින් තමයි කටයුතු කරන්නේ. මේවා ගුලි කරන්න යන්නේ නැහැ. මේවා පොඩි බැඳ ගන්න යන්නේ නැහැ. මේවා ඝන සංඥාවෙන් ගන්නෙ නැහැ. මේවා නිකන් හරියට අර අහසේ තියෙන වලාකුළු වගේ. අපිට බිමට ඉන්නකොට නම් පේන්නේ මේ වලාකුලක් හරියට නිකන් ඝන ඒක ඝන කුට්ටියක් වගේ. නමුත් ගුවන් අපිටම ගුවන් ගමනක් යනකොට කෙනෙක් අත්දකිනවා මේවා මේ ඝන දේවල් නෙමෙයි. මේවා නිකම්ම නිකම් පුස් දේවල්. බොල් දේවල්. අපි පොළවේ ඉන්නකොට නම් පේන්නේ මේ වලාකුළු කියන්නේ හරියට නිකන් ඒක ඝන වෙච්ච තත්වයක් වගේ. නමුත් ඒක හරහා යනකොට දන්නවා මේක ඇති දෙයක් නැහැ. ගන්න කියලා හරයක් නැහැ. ගන්න කියලා සාරයක් නැහැ. කියලා අන්න යෝගාවචරයේ තේරුම් ගන්නවා. ඒ වගේමයි මේ හිතෙත් නිරූපණය වෙන කිසිම සංඥාවක නාම රූපයක ගන්න කියලා හරයක් නැහැ. ගන්න කියලා සාරයක් නැහැ. අපේ තියෙන අවිද්‍යාව නිසයි අපි මේවා සංස්කරණය කරන්නේ. අවිද්‍යාව නිසයි මේවා අපි මේ ඇත්තයි කියලා හිතාගන්නේ. විධූපේති න සන්ධූපේති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පහළ වෙන නාම රූප වලින් කෙලෙස් හදාගෙන දැවෙන්න යනවා වෙනුවට යම් හෝ දැවිල්ලක් ඇති වෙලා තියෙනවා නම් ඒව නිවාදමමින් ඒ සමනය කරමින් තමයි යෝගාවචරය වාසය කරන්නේ. ඒතනට අපිට තේරෙනවා අපි මේ ගත කරන ඒ తত্ত্বය සෑහෙන්න තේරුම් ගත්ත පදනමක් මත ක්‍රියාත්මක වෙන්න ඕනේ. යම් අවබෝධයක් මතයි මේ කටයුත්ත කරන්න ඕනේ. අපි නිකම්ම නිකං මේක සිද්ධාන්ත වශයෙන් දැනගත්තර මේක කරන්න අපහසුයි. ඒ උමනා කරන කුසලතාවයන් අපි තුල දියුණු කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ කුසලතාවයන් අපි තුල දියුණු වෙන්න අපි මේ දැනටමත් පැටලලා ඉන්න පැටලෙවිල්ල අපිට තව තව ලිහා ගන්න පුළුවන්කම ඇති වෙනවා. එහෙමනම් නොපැටලිච්ච හිතකින් වාසය කරන්න පුළුවන් ගතියක්. විනිවිද පෙනෙන ප්‍රඥාවකින් ගත කරන්න පුළුවන් ගතියක්. සැහැල්ලු සරල හිතකින් ඉන්න පුළුවන් ගතියක්. නාම රූපයක් පිළිඹු නොවන සිතකින් ඉන්න පුළුවන් ගතියක් අන්න යෝගාවචරය තුළ ඇති වෙනවා. ඒක එක දවසින් දෙකෙන් ඇති වෙන එකක් නෙමෙයි. පොඩ පොඩ තමයි මේ හැකියාව කුසලතාවය දියුණු කරලා ඉස්සරහට ගන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් පින්වත්නි අද අපි උත්සාහතුනේ මේ විඥාන ස්කන්ධය පිළිබඳව ඒකේ තියෙන ඒ මුලා කරන ගතිය පිළිබඳව අපි යම් පමණක විවරණයක් කරන්නයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ විඥාන ස්කන්ධය විජ්ජාකාරයෙකුට උපමා කරනවා. කියන්නේ ඒ තරම් මේක මුලා කරවන සුළුයි. ඒ නාම රූපය මේකේ පුදුමාකාර මුලා කිරීමකට ලක් කරනවා. නැති දේවල් තියනවා වගේ පෙන්නනවා. ඉතින් අපිට ඒවා මැජික් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ தත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඒ නාම රූප දැලේ පැටලෙන්නේ නැතිව එය විනිවිද බලන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාව තුළින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව අනුසාරයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාව අනුසාරයෙන් යම්සි ප්‍රශ්නයක් නැගන් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සිවන්ත මෙන්ඩි සතසමීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න.
ඔව්.
ගොඩ කල්ගෙන් කතා කරන්න හිතුනා. ඉන්නවා කියලා හිතනවා.
ඔව් ඔව්. නැහැ ඉන්න විදිහකුත් නැහැනේ තෙල් නැති නිසා නේද?
හැමදේම හොඳ වෙන චිත්‍රයක් වගේ කිසිම දෙයක වටිනාකමක් දැනෙන්නේ නැහැ.
හරි.
අර සමහර දේවල් වලට වැඩි අවධානය සමහර දේවල් වලට වැඩි අවධානයක් යනවා. ඒක දිහා බලන් ඉන්නකොට සියුම් කැමැත්තක් හෝ අකමැත්තක් ඇතුලෙන් එනවා කියලා දැනෙනවා.
ඔව්.
ඒක අඳුනගන්නවා. අයිති ලොකු හාමුදුරුවෝ අර කුසාමින් වහන්සේ කියන වගේ අර කඩක් කුලි ගතිවම අයින් වෙලා නැහැ. වගේ දැනෙනවා. ඒවා තදට දැනෙනවා වරක් විදිහට.
හරි.
සමහර දේවල් ප්‍රපංචය කරමින් යනවා. මගේ පාලනයෙන් තොරයි. ඒවට හේතු මොනවද? ඇයි එහෙම කියලා තීරුම් ගන්න අමාරුයි. ඒ නිසා මොනවද ටිකක් වෙනවා. අත දාන්න ගියොත් තමයි බරක් ලෙස දැනෙන්නේ කියලා හිතේනවා.
හරි.
අයිතන ස්වාමීන් වහන්සේ මේ දේශනා අහති විශේෂණ ඔබ වහන්සේගේ මම පාරයන්තයක් කරන විදිහට තමයි වාඩිලා ඉන්නේ.
ඔව්.
ඒ ඒ කියන කල්මුත් එක්ක ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික මාව ඇතුළට යනවා වගේ දැනෙනවා. එතනදී සමහර වෙලාවට සම්පූර්ණ දේශනාව පිටින් ඇවිල්ලා තියෙනවා වගේ දැනෙනවා. සමහර වෙලාවට ඒක ආගෙන ඒ කියන්නේ ආනක පැත්තකින් තියලා වෙන දෙයකට ඉඳ දෙනවා. තවත් වෙලාවක ඒක නිින්දක් වගේ දැනෙන අවස්ථාවකුත් තියෙනවා.
හරි.
තවද ස්වාමීන් වහන්සේ මේ මම ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න එච්චරම කැමැත්තක් නැහැ. මොකද අර ඇතුළට යන ගතියක් එතනදී මට දැනෙන්නේ නැහැ. ඒත් දැන් ස්වාමීන් වහන්සේ ළඟදී ඉඳන් අර ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා ආදි අර කැමැත් අකමැත්තෙන් බලන් ඉන්නේ කියත් අකමැත්තක් එන ස්වභාවයට මුණ දාලා බලන් හිටියම ඒක ප්‍රපංච නොවි ගානක් නැති වෙනවා. සමහර කවුණු අර පොල්ලෙන් ගැහුවා වගේ තේරෙන්න ගන්නවා.
හරි.
අනික මගේ අත්දැකීම් එක ගැළපෙන්න ගතියක් වගේ දැනෙනවා. මේ වගේ අත්දැකීම් ටිකක් තමයි සරණස කියන්න තියෙන්නේ.
ඔව්.
තිරුවන් සරණස.
හොඳයි. යන්න විදිය හොඳයි. ඒ කියන්නේ අපි ටික ටික ඒ කියන්නේ අපේ අත්දැකීම් ධර්මයත් එක්ක ගලපන්න ගත්තාම නැත්තම් මේ බුද්ධ දේශනාවත් එක්ක ටිකක් හෝ ගැළපෙන ගතියක් තේරුම් ගත්තාම ඉතින් ලොකු විශ්වාසයක් හිත ඇතුලේ ගොඩනගෙනවා. මොකද නැත්තම් අපි මේ දන්නේ නැහැ මේ අපි කරන දේ හරිද මම මේ ලබන අත්දැකීම හරිද කියලා. නමුත් ටික ටික මේ දේ තේරෙන තමයි අපිට තේරුම් යන්නේ යන විදිය හොඳයි. මේ බුදුහදරන් වහන්සේත් මේ සූත්‍ර දේශනාවල්දී මේක දේශනාත් කළා තියෙනවා. ඒ හින්දා යන පාර නිවරදී කියලා අර යම්සි බුද්ධ ගෞරවයක් ධර්ම ගෞරවයක් ඇති කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේමයි දැන් හැබැයි තවත් පැත්තක් මෙතන හඳුනගන්න පුළුවන්. අපි මොකක් හෝ අරමුණකට හිත දාගෙන ඉන්නකොට ඒ අරමුණේ තුල හිත බැහැගන්න ඉඩ තියෙනවා. දැන් එතනත් ඇත්තටම අපේ අර සමබරතාවයේ ගිලිහීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට අරමුණ ආස්සේ අපි රිංගගෙන ඒ තුළ নিমগ্ন වෙලා ඒක උපාදාන කරගත්ත தත්වයකට ටික ටික යන්න ඉඩ තියෙනවා. දැන් ওই විඥානයක් පතිත වෙලා පිහිටලා ඒක මේ අතු මුල් විහිදාගෙන පැතිරෙන්න, ඒ කියන්නේ ඒක ක්‍රමානුකූලත්වකින් තමයි සිද්ධ වෙන්නේ. මුලදී නිකන් එච්චර බරක් නැහැ. නිකන් ළඟට ගියා විතරයි. ඊට පස්සේ තමයි ඒක ආසන්නයටම යන්නේ. ඊට පස්සේ තමයි ඒක බදා ගන්න. ඊට පස්සේ තමයි ඒකේ මුල් බැහැගන්නේ. ඊට පස්සේ තමයි ඒක ප්‍රයෝගී කරගෙනම මේ මත පෝෂණයට ලක් වෙන්නේ. ඉතින් ඔය தත්ත්වය වෙනුවට අපිට පුළුවන් නම් යම් පමණක දුරස්ත භාවයක් තියාගෙන කටයුතු කරන්න ඒක වටිනවා. දැන් ඇත්තටම අපි භාවනා කරද්දිත් ඔය දේ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම මේ කියන්නේ හිතේ යම්කිසි නිදහසක් භුක්ති විඳින తాවකාලිකව නිදහසක් භුක්ති විඳින කියන්නේ කිසිවක් උපාදාන නොකරන තත්වයක් භුක්ති විඳින යෝගාවචරයෙක් දැන් ඇත්තටම කරන්න තියෙන්නේ ඔන්න ඔය தත්වය සමබරව පවත්වන එක. මෙන්න මේ සමබරතාවය තමයි දැන් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. එයා නිකන් ඉන්නකොට බලන්න ඕනේ හිත කොහේ හරි හේත් වෙලාද කියලා. හිත කොහෙට හරි බර වෙලාද කියලා. ඒ පොඩි හරි බර වීමක් තියෙනවා නම් හේතු වීමක් තියෙනවා නම් ඒ පැත්‍ර නිකන් නතියක් තියෙනවා නම් හැරවිල්ලක් තියෙනවා නම් දන්නෙම නෑ ඒ අරමුණ ඇස්සේ ගිහිල්ලා මෙයා රිංග ගන්නවා. අපි ඉඳ හැරලා හිටියොත් දන්නෙම නෑ එයා ඒක ඇස්සේ ගිහිල්ලා දැවටෙනවා, පැටලෙනවා, ඒ තුල මුලාවට ලක් වෙනවා, අන්තිමට උපාදාන වෙනවා. දැන් උපමාවකින් කියනවා නම් අපි හිතමු අපි ප්‍රධාන පාරක අපි විතරයි නම් අපේ රථය ධාවනය කරන්නේ. ඕනනම් ඉතින් සුක්කානමත් අතහැරලා යන්න පුළුවන්. අපි තුමු බයිසිකලයක් අපි අර පදවනවා නම් සමහර විට මේ අත් දෙකත් අතහැරලා පහසුවෙන් යන්න පුළුවන්. එච්චරට අපි මේ පුහුණුවක් ලැබලා තියෙනවා. හැබැයි දැන් අපි එහෙම යනකොට අපි තුමු බයිසිකලේ වෙන්න පුළුවන්, වාහනේ වෙන්න පුළුවන්. මේක නිකං ඒ පාරත් හොඳට කෙලින් තියෙනවා නම් ඉතින් අපිට වැඩිය දඟලන්න දෙයක් නෑ. යා දිගට යනවා. හැබැයි කුමක් හෝ හේතුවකට මෙයා වම් පැත්තට දැන් බර වෙන්න ගත්තොත්, ඒ පැත්තට නිකන් කැපෙන්න ගත්තොත්, එහෙමනම් අපි චුට්ටක් ඒ බව අවබෝධ කරගෙන ඒ ගැන සතිමත් වෙලා නැවතත් වාහනේ හිමීට මැද්දට ගැනීම වැදගත් වෙනවා. ඒ වගේමයි දකුණු පැත්තට බර වෙන්න ගත්තත්, ඒකත් අපි තේරුම් අරගෙන නැවතත් මැද්දට ගැනීම වැදගත් වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතෙත් තියෙන්නේ. අපි අර හිත නිදහසේ සැහැල්ලුවෙන් පවත්වනකොට මේ මොකක් හරි පැත්තකට හේතු වෙන්න පුළුවන් ගතියක්. නැත්තම් මොකක් හෝ අරමුණකට හේතු වෙන්න පුළුවන් ගතියක් මේ හිතේ තියෙනවා. මොකද ඒක ඇත්තටම අපි තුල රාග ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන තාක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා හැමතිස්සම අවදියෙන් ඉන්න ඕනේ. භවනා කරද්දිත් අපි අවදියෙන් ඉන්න ඕනේ. කොහොමද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ? මේ සැහැල්ලුවද තාම මේ හිතේ තියෙන්නේ? එහෙම නැත්නම් නොබැඳුණු ගතියක්ද මේ හිතේ තියෙන්නේ? නිදහසක්ද මේ හිතේ තියෙන්නේ? එහෙම නැත්නම් අරමුණකින් දැන් මෙයා නිකන් වර්ණ ගැන්වෙන්න හදනවද? අරමුණකට කිට්ටු කරනවද? වෙනත් වචන වලින් කියනවා නම් අර අද අපි කතා කරපු ඒ විඥාන තිරය නාම රූපයකින් දැන් ආක්‍රමණය වෙනවද? ඒ විඥාන තිරයට නාම රූපයක් දැන් පැමිණෙනවද? ඒකෙන් දැන් මෙයා පොඩ පොඩ බැහැ ගන්නවද කියලා අපි එහෙනම් අවධානයෙන් ඉන්න ඕනේ. ඉඳලා අපි මේ අවශ්‍ය තැනදී අවධානය යොමු කළා, නුවණ පාවිච්චි කළා, හිත නිදහස් කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ බඳු ගමනක් තමයි අපිට දිගට යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි.
ඊළඟට අම් ගැටලුව චතුමිනීට ඉදිරිපත් කරා බලමු. ආසයි ස්වාමීන්
වහන්සේ.
මමත් භාවනාවට ආධුනිකයෙක් කෙනෙක් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. මම දැන් සක්මන් භාවනා කරනකොට අර පාදේ අර පොළවේ ස්පර්ශ වන තැන ඒවා ගැන අවධානයෙන් මම ඉන්නවා. ඒ කියන්නේ ඉස්සලා විලුඹ ස්පර්ශ වෙලා ඊපස්සේ ධාරේ වගේ එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ ඒක ගැන දැන් වැඩි අවධානය වැඩි වෙනකොටද මම දැන්නේ සමහරක් තැන් ස්පර්ශ වෙල මට ඒ කියන්නේ එක තැනක රැඳෙනවා මිසක් අර සමහරක් තැන් මේ වෙනකොට ස්පර්ශ වෙලා ඉවරයි වගේ දැන. ඒ කියන්නේ ඒ ගැන අවධානයක් මට තිබිලා නැහැ ස්වාමීන් වහන්සේ
වෙලා. හරි.
ඒක සාමාන්‍ය
දෙයක්. ඒක වැරදක් නැහැ. දැන් අපිට يعني භවනා මුලින් වඩන කාලේදී ඔය වගේ අපිට සිද්ධ වෙනවා මේ අපි තෝරගත් අරමුණු ටිකකට තමයි අපි වැඩි අවධානයක් දෙන්නේ. එතකොට දැන් යතිපතුලේ තව නොඑක් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපේ අවධානය තීව්‍ර වෙන්න, තියුණු වෙන්න. හැබැයි මේ විවිධ අරමුණු අතරේ අපිට හොඳට දැනෙන අරමුණක හොඳට හිත බැහැ ගන්නවා. ඒකේ විස්තර දැන් බලනවා. ඒ කිසි වරදක් නැහැ. ඒකට ඇත්තට මේ අපේ හිත බහුල දේවල් වලින් ඉවත් වෙලා බොහෝ දේවල් වලින් ඉවත් වෙලා අර තෝරගත්ත අරමුණේ තව ටිකක් සූක්ෂම වෙනවා. ඒ අරමුණේ යථා ස්වභාවය බලන්න දැන් උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙන දෙයකට ඉඩ දෙන්න යන විදිය හොඳයි. එහෙනම්
සාමනාස.
ඇත්තටම ඒ ඇවිල්ලා පසු කාලීනව දැන් ඔතන පොඩ්ඩක් කියන්නේ දැන් බුද්ධ දේශනාවේ සලකුවාම එතන නාම රූප වශයෙන් පෙන්වන්නේ නාමයේ වශයෙන් පෙන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ප්‍රධාන චෛතසික ස්වභාවය රූප වශයෙන් පෙන්වන්නේ ඒ සතර මහා භූතයන් අනුසාරයෙන් ගොඩනගාගත්ත ඒ රූප සංඥාව. ඉතින් එතකොට දැන් ඒතර මේක තමයි ඇත්ත වශයෙන්ම මේ විඥානයේ පැටලෙන්නේ. දැන් පස්සේ කාලෙකදී ඇත්තටම අපි මේ ස්කන්ධ පහ ආයි ගොඩවල් දෙකකට දාලා තිනවා. ඒක මේ පසු කාලීනව වෙච්ච අර්ථ දැක්වීමක්. ඒකෙදි රූපස්කන්ධය කියන එක රූප කියලාවත් රූප කියලත් වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම කියලත් කොටස් දෙකකට දානවා. ඒතර මේ කියන කොටසේ නාම කියන කොටසට විඥාන එකත් අල්ලලා තියෙනවා. ඉතින් එතකොට අර කලින් අපේ අර්ථ දැක්වීමත් එක්ක මේකේ නොගැලපීමක් තියෙනවා. මොකද මෙතෙන්දී නාම කියන කොටසට විඥානස්කන්ධයත් ඇයිති, වේදනාස්කන්ධයත් ඇයිති, සංඥාස්කන්ධයත් ඇයිති, සංස්කාරස්කන්ධයත් ඇයිති. රූප කියන කොටසට රූපස්කන්ධය ඇයිති. ඉතින් මෙන්න මේ නාම රූප කොටේ තමයි කතා කරන්නේ අර අන්ධයයි කොරයි වගේ කියලා. මේකේට රූපේ නැත්තම් නාමය තනියෙන් පවතින්න බෑ, නාමය නැත්තම් රූපෙට තනියෙන් පවතින්න බෑ. මෙන්න මේ දෙන්නා අත්වැල් බඳගෙන යන ගමනක් තියෙනවා කියලා. ඒක වෙන කතාවක්. හැබැයි බුද්ධ දේශනාවේදී විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥානං කියලා කියද්දී එතන කතා කරන්නේ ඊට වඩා ගැඹුරක් සූක්ෂම බවක්. එතන මේ අපි අද විස්තර කරපු ඒ නාම රූප ඡායාවේ ඒ ප්‍රතිබිම්බයේ පැටලෙන විඥානයක් තමයි තියෙන්නේ. අර අවිද්‍යාව නිසා කෙරෙන සංස්කාර මත පිහිටාගෙන නාම රූප දැලේ තව තව පැටලි පැටලි මුලාවට ලක් වෙන සංස්කරණයට භාජනය වෙන විඥානයක් තමයි මේ අපි කතා කරන්නේ. තොර මේ විඤ්ඤාණයත් අර මේ පැටලෙන නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. එතන තමයි දියසුලියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ දෙන්න තමයි ඒ දෙන්නට එකිනෙකට උපකාර වෙමින් තව තව ඉස්සරහට යන ගතියක් තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධාන පැටලැවිල්ල, සූක්ෂම වශයෙන් සිද්ධ වෙන පැටලැවිල්ල. ඒක තමයි ඇත්තටම කටුකුරුණ සායනාංශයේ විශේෂයෙන් මතක් කළ දෙන පැටලැවිල්ල, විඤ්ඤාණ නාම රූප අතර තියෙන පැටලැවිල්ල. ඒකේ ඔය කතා කරන නාම රූප කියන එකේ ඒ කියන නාම කොටසට විඥානය අයිති නැහැ. ତර විඥානයේ තියෙන්නේ විඥාන තිරයක් වගේ. නැත්නම් ඒ විඥානයේ තියෙන පිළිඹු කිරීමේ ස්වභාවය තියෙන්නේ. නාම රූප වල තියෙන්නේ අර ඒක පිළිඹු වෙන යම්කිසි ප්‍රතිබිම්බයක් වගේ, ඡායාවක් වගේ. චෛතසික වල තියෙන මේ මූලිකම ක්‍රියාකාරීත්වය තමයි නාම රූප කොටසේ තියෙන්නේ.
මේ සමිනාසේක සියුම් නේ එතන කියලා ගන්නකොට ගන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසකරේ. එතකොට එතන මේ කතාවේ විදිහට ගත්තොත් දැන් පස්සේ ඇතුලේ තියෙනවනේ විඥානයක් නේ. ඊට පස්සේ මනසකරේ ඇතුලේ ඇත්තටම විඥානයක් තියෙනවනේ. එහෙම ගන්න බෑනේ.
බෑ 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 බෑ. ඒ කියන්නේ මෙතන තියෙන නාම රූපත් එක්ක විඥානය ඒක අස්සේ තියෙනවා කියලා ගන්න බෑ. දැන් ඇත්තටම පැටලිච්ච නැති අවස්ථාවකදී මේ නාම රූප නිකන් බොඳ වෙලා ගිහිල්ලා නුවන් නිසා සංස්කරණ නතර වෙලා දැන් අර මේ අවබෝධයෙන් ලක් වෙච්ච හිතක් දැන් තියෙන. දැන් අපි මෙහෙම කියමු. දැන් අපි අර ගත්ත උපමාවේ කටුකුන්සානස දෙන උපමාවේ අර ජනේල් දොරවල් ඇරියාම දැන් එනවනේ ආලෝකයක්. ඒ ආලෝකයේ පතිත වුණහම ඒ මෙතෙක් වෙලා තිබිච්චේ වයු වර්ණ ප්‍රතිබිම්බේ ජවනිකාව සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා. ඒක දැන් පේන්නේ නැහැ තිරේ. ඒ වෙනුවට හොඳට මේ ප්‍රකාශ වෙන පිරිසුදු සුදු ආලෝකය තමයි දැන් මේ තිරේ මේ පිහිටලා තියෙන්නේ. ඒතර ඒ తත්වය තමයි අපේ හිතෙත් ඇති වෙන්නේ. අර ප්‍රඥා ආලෝකය පහළ වෙන්න නුවණ දියුණු වෙන්න නාම රූප ඡායාවන් හිතෙන් මැකිලා යන්න පටන් ගන්නවා. හිත නිකන් පිරිසුදු වෙන්න පටන් ගන්නවා. හිතේ විසුද්ධියක් පහළ වෙන්න පටන් ගන්නවා. චිත්ත විසුද්ධියක් සිද්ධ වෙන්න ගන්නවා. දැන් ඒ විසුද්ධ වෙච්ච తත්වයක් තමයි හිතේ තියෙන්නේ. ඒක විනිවිද යන తත්වයක්. පිරිසුදු හිතක්, නිකලෙස් හිතක්, පුජ්‍යලේ කෙනෙක් මමෙක් හදන්නේ නැති හිතක් තමයි දැන් එහෙනම් යෝගාවචරයේ අත්දකින්.
එහෙමයි සමිංවාසේ. හැබැයි තව කෙනෙක් සමිංවාස කියනවනේ දැන් අපිට ප්‍රබස්සර චිත්තයක් ප්‍රබස්සර මිදන් ප්‍රබස්සර චිත්තම් වික්‍රේ කියන එකක් වෙන්න බෑ කියලා. දැන් අපිට ඇත්තටම හැම වෙලෙම හම්බ වෙන්නේ ඒ කියන්නේ ලෝකයේ තුල වේවා අපිට අර වැඩි දෙල්ලලාවනේ සමිනාස අපි දකින්න දෙයක් කියන දෙයක් ඕන එක දෙයක් නේ. එතකොට අර ඒ වගේ දේ වෙලාවක අපි කොහොමද ඒ දේ ඉක්මවා යන්නේ කියන එක
නෑ. ඒක තමයි දැන් ඇත්තරම දැන් ඒ සූත්‍ර දේශනාවේදී සූත්‍ර ළඟ දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ කියන්නේ පබස්සන මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහන්නි මේ හිත ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් ප්‍රභාෂ්වරයි පිරිසුදුයි. හැබැයි මේක මේ එළියෙන් පැමිණෙන විවිධ උපක්ලේශයන් නිසා තමයි අපිරිසුදු වෙලා තියෙන්නේ, කිලුටු වෙලා තියෙන්නේ. ඉතින් මේක හැබැයි අසුතවා පුතුජනෝ නප්පජානාති. මේක මේ දහමක් අහපු නැති බුද්ධ දේශනාවක් දන්නේ නැති කෙනා මේක දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තං සුතවතා පුතුජ්ජනස්ස චිත්ත භාවනං නත්තිති වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඒ තැනත්තට චිත්ත භාවනාවක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විපමුත්තං. මහන්නේ මේ හිත ස්වභාවයෙන් ප්‍රපාශරයි, විශේෂයෙන්ම අර ආගන්තුක උපක්ලේශ වලින් නිදහස් වුණාට පස්සේ. තං සුතවතා අරිය ශාවකෝ පජානාති. අමින් එයා දන්නවා. දැන් මේ සුතවත් ආර්ය ශාවකයා මේක දන්නවා. තං සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනං අත්ථීති වදාමි. ඒ නිසා ඒ සුතවත් ආර්ය ශාවකයාට චිත්ත භාවනාවක් තියෙනවා. ඒක එයා මාව විශ්වාස කරනවා. මාව විශ්වාස කළා එයා ඒ සඳහා උත්සාහවත් වෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතේ දැනට ඔය කඩතුළු තියනවා වෙන්න පුළුවන්, කබොල්ලක් තියනවා වෙන්න පුළුවන්, මලකට බැඳිලා තියනවා වෙන්න පුළුවන්, නීවරණයන්ට අහු වෙලා තියනවා වෙන්න පුළුවන්. නමුත් යම්සි චිත්ත භාවනාවක් වඩලා, සමතයක් විපස්සනාවක් වඩලා අපිට මේ සුළු මොහොතකට හෝ අර ප්‍රභාෂ්වර හිත මතු කරගන්න පුළුවන් වුණා නම්, එහෙමනම් අන්න යා තේරුම් ගන්නවා මේක කරන්න පුළුවන් වැඩක්. මේක බැරි වැඩක් නෙමෙයි, මේක කරන්න පුළුවන් වැඩක්. දැනට නම් ඉතින් මේකේ මේ ලාටු බැඳිලා තියෙන්නේ, දැනට නම් මලකඩ කාලා තියෙන්නේ. මේ මලකඩ ටික ටික දැන් ඉවත් කරන්න අවශ්‍යයි. මේ ලාටුව පොඩ පොඩ ගලවලා අයින් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මේ හිතේ තියෙන ප්‍රභාෂර ගතිය, පිරිසුදු ගතිය මතු කරගන්න පුළුවන් කියලා තමයි යා වැඩේට බහින්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරයේ ඉස්සරහට යන්න යන්න විපස්සනාවක් වඩන්න වඩන්න, විශේෂයෙන්ම යාට අර ඒ తాවකාලික නිදහසක්, తాවකාලික නොබැඳුණු බවක්, කිසිවක නොපැටලිච්ච ගතියක්, කිසිවක නොරැඳිච්ච ගතියක් ඒ යෝගාචර අත්දකින්න අවස්ථාවකට පැමිණියහම තමයි යාගේ හිතේ විශේෂයෙන්ම විශ්වාසයක් පහළ වෙන්නේ. එතන ඉඳන් තමයි යා මේ වැඩේ පටන් ගන්න. ඇත්තටම හික්මෙන්න උත්සාහත් වෙන්නේ තව තව මේක සුද්ධ කරන්න, තව තව මේ ප්‍රභාෂර හිත පවත්වන්න. ඉතින් ඒ බඳු ක්‍රියාවලියක් තමයි තියෙන්නේ.
එමයි සම්නස බොහොම පිං මේ ගැඹුරට ඒක සාකච්ඡාව මේ පැහැදිලි කරලා දුන්නා. ඔබ වහන්සේට චිත්ත කාලයක් ධර්මය දේශනා කරන්න, ඒ වගේම සාකච්ඡා කරන්න චිත්ත කාලයක් නිරුද්ධ බවේ ප්‍රාර්ථනා කරනවා. සම්නස තේරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධ රණවීර මහතාට ඉදිරිපත් කරනවා.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට මේ පොඩ්ඩක් අවසර දෙන්න, මේ මඩවල්ල උපාලි ස්වාමීන් වහන්සේ කියපු දෙයක් පොඩ්ඩක් කියන්න. හ්ම්. කමනද ස්වාමීන් වහන්සේ?
ආ හොඳයි.
උනාස්සේ විස්තර කරනවා ස්වාමීන් වහන්සේ, මේ මට කොහොමදක නැහැ, මේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරනකොට අර සංඥාව හිතේ ආවයි, ඒ සංඥාව ඊට පස්සේ මේ නැති වුණා කියලා. ඊට පස්සේ සංඥා නැති වුණේ ඇයි කියලා බලනකොට මේ වීර්ය වැඩි වුණා, මං හිතන්නේ මං කියන හරියට සවිනස වැඩි වුණ නිසාය කියලා බලලා, ඊට පස්සේ එක වීර්ය අඩු කරපුවාම නැවතත් සංඥාවල් ආවයි ওই විදිහට විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අපේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ තර්ණියම ඒ මේ සියල්ල සොයාගත් එක ගැන හිතනකොට හරි බුදුම හිතෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ වගේ දැන් අපි භාවනා කරලා යම්කිසි හිතේ විවේක ස්වභාවයක් අඳුරගත්තට ස්වාමීන් වහන්ස සමහරක් වෙලාවල් වලට මේ මොකක්කලාවට විවේකී නැති වෙලාවල් වගේ වෙලාවල් වලට හිත ආයමත් ගිහිලා ඒ ද්වේෂයෙම පැටලෙත වෙනවා. එතකොට ආපහු ටිකක් වෙලා ගිහිල්ලා දැන් පස්සේ තමයි කල්පනා කරලා බලපුවම හිතෙන්නේ මම මේ ඇයි මේම මෙහෙම පැටලෙන්නේ කියලා.
ඔතේ ඒක තමයි. ඒ කියන්නේ අපිට තාම බෑ මේ අඛණ්ඩව අපේ හිත පිරිසුදු තියාගන්න. විටින් විට අපේ තියෙන අවිද්‍යාවට අපි අහු වෙනවා. ඒ පැටලෙනවා. ඉතින් එතකොට ඒ පැටලිලා ඒ తත්වයේ තුල අපි ජීවත් වෙනවා. ඒ බඳු අලුතෙන් හිතින් හදාගත්ත භව తත්වයක් තුල අපි ජීවත් වෙනවා. පස්සේ තමයි ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඔන්න ආයෙත් සිහිය එළඹ සිටින්නේ. නැවතත් නුවණ පහළ වෙන්නේ. එතකොට ඉතින් යම් වෙලාවක් ගත වෙලා. ඉතින් ඒක තමයි ඉතින් ස්වභාවය. ඉතින් ඒක තමයි පොඩ පොඩ අඩු වෙමි. අපි වැඩි වෙලාවක් අවදියෙන් ඉන්න ගතිය, වැඩි වෙලාවක් නුවණින් ඉන්න ගතිය, වැඩි වෙලාවක් විනිවිද යන ප්‍රඥාවක් සහිතව ඉන්න ගතියක් අපේ හිත ඇතුලේ දිනු කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒක දවසින් දෙකකින් වෙන එකක් නැහැ. ඒක ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ක්‍රමානුකූලව තමයි නුවණ දියුණු වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමානුකූලව තමයි අපේ හිත පිරිසුදු වෙන්නේ. ඉතින් ඒක එහෙම තමයි ඉතින්.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ උපයි ස්වාමීන් වහන්සේ ආයෙත් විස්තර කරනවා. අර මේ උඩු සිත යටි සිත කියලා දෙකක් විදිහට හිත විස්තර කරලා ඒ උඩු සිතෙන් යටි සිතට යනකොට මේ ඒ පුද්ගලයා සංඥාවල් අත්විඳිනවා කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් ඔය නිදාගෙන උදේ නැගිටිනකොට දැන් මට දැනෙනවා දැන් මම නින්දෙන් අවදි වෙන එක නිකන් ප්‍රොසෙස් එකක් වගේ හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සිතිවිලි එකේ හීන හීන වගේ පෙනිලා පෙනිලා හිමීට හිත අවදි වෙන එකට මුළු වෙලාවම කොච්චර වෙලාවක්ද කියන්න බෑ සතිමත් වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ ඔය කියන උඩු සිත යටි සිත තත්ත්වයක්ද ස්වාමීන් වහන්සේ?
නෑ ඒක තමයි දැන් ඔක දහමේ දැන් ඔය උඩු සිත යටි සිත කියන සංකල්පය බටහිර මනෝවිද්‍යාවෙන් ආපු එකක්. දැන් ඔය ෆ්ලොයිඩ් එහෙම විස්තර කරනවා ඉන් ඊගෝ සුපර් ඊගෝ කියලා හැම ස්තර තුනක් ගැන. ඉතින් ඒ වගේ පැති තියෙනවා. ඉතින් ඒ කියන්නේ එයා දෙන උපමාව තමයි ඔය අයිස් කියුබ් එකක මේ අයිස්බර්ග් එකක උඩ තියෙන්නේ පහෙන් එකක්ද කොහෙද පහෙන් හතරක්මයි යටයි තියෙන්නේ. ඒ වගේ අපේ හිතෙත් ප්‍රකාශ වෙන්නේ උඩු හිත කියලා මේ පොඩි ප්‍රමාණයක් යටි හිත කියන එක තමයි ලොකුවට තියෙන්නේ එහෙම කියලා. ඉතින් එයා විස්තරයක් කරනවා. ඒ බටහිර මනෝවිද්‍යාවේ එන විග්‍රහයක්. දැන් බුදුදහම අනුව හිතා ගන්න තියෙන්නේ අපිට හිතේ නිකන් අර වීතික්‍රමණ මට්ටමක් තියෙනවා, පරිඋත්ථාන මට්ටමක් තියෙනවා, ඊට පස්සේ අනුසය මට්ටමක් තියෙනවා. දැන් මේ වීතික්‍රමණ මට්ටමකදී අපි සම්පූර්ණයෙන්ම කෙලසුන්ට වසඟ වෙලා, කෙලසුන්ට වහල් වෙලා, ඒකේ ගොදුරක් බවට පත් වෙලා අපි කය, වචනය, හිත පාවිච්චි කරලා යම් චේතනාපූර්වක කටයුතු කරන මට්ටමක්. ඒක තමයි වීතික්‍රමණේ මට්ටම. ඊට පස්සේ පරිඋත්ථාන මට්ටමේදී හිතේ දැවිල්ල තියෙනවා, හිතේ තාම දැන් කෙලස් තියෙනවා, හිත ඒවට ලක් වෙලා තියෙනවා, භාජනය වෙලා තියෙනවා, හැබැයි මේ කය ක්‍රියාත්මක කළා තාම මොකක්වත් කරන්නේ නැහැ, වචනේ පාවිච්චි කළා මොකක්වත් එළියට කරන්නේ නැහැ, හැබැයි හිත ඇතුලේ මේක ක්‍රියාත්මක වෙනවා, පරිඋත්ථාන මට්ටමට තත්පත් වෙලා තියෙනවා, හිතේ කෙලස් දැන් මතුපිටට ඇවිල්ලා තියෙනවා. දැන් අනුසය මට්ටම වශයෙන් තියෙන්නේ මේවා ප්‍රකාශ වෙන්නේවත් නැහැ, කෙලස් ඔක්කොම නිකන් නිදි ගැන්වෙච්ච තත්ත්වයක්. කැලේ සොක්කමනිය යටපත් වෙලා තියෙනවා. හැබැයි අවදි වීමේ හැකියාව එතන තියෙනවා. ඉදිරි අවස්ථාවකදී හේතු කාරණා ඉදිරිපත් වුණාම ඒ කැලේස් ආයි පණ ගහලා එන්න පුළුවන්. ආයිත් අවදි වෙලා එන්න පුළුවන්. ඒ නිසා මේ යට තැම්පත් වෙච්ච තත්වයක්, ඒ කැලේස් නිදාගත් තත්වයක් මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ අනුසය ප්‍රහාණයක් කරන්නේ නැතුව, ආශ්‍රව ප්‍රහාණයක් කරන්නේ නැතුව අපි తాවකාලික සෝයාක් භුක්ති වින්දා කියලා, සමාධි සෝයාක් භුක්ති වින්දා කියලා, ඒක නිවැරදි මේ විසඳුම නෙමෙයි. ඒක සැබෑ නිවනක් වෙන්නේ නැහැ. මොකද යට තියෙනවා තාමත් අනුසය. යට තියෙනවා තාමත් කෙලෙස්. ඒකයි අර භාවනාවක් කර කර ටික ටික හිත ගැඹුරට ගැඹුරට යොමු කරමින් හිතේ කෙලෙස් හඳුනා ගනිමින් ගැඹුරට යන තත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒ බඳු මාර්ගයක් තමයි පෙන්ලා දෙන්නේ. ඒ නිසා ඒ විදිහට තමයි ඉතින් මට නම් මේ தත්ත්වය තේරෙන්නේ. බුදු දේශනාව අනුව හිතා ගන්න තියෙන්නේ ඒ වගේ කියලා තමයි මට හිතෙන්නේ.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට මේ අත්‍යන්තික අනිශ්චිත ස්වභාවය කියන එක ස්වාමීන් වහන්සේ ඒ
අනුසය දැනට ක්‍රියාත්මක වෙන්නේ නැති తాවකාලික නිදහස්. ඔව්. తాවකාලික නිදහස් මට්ටමක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ தত্ত্বය පාදක කරගන්න අවශ්‍යයි අනුසය හඳුනගන්න. ඒ කියන්නේ අපිට අපේ හිතේ පිරිසුදු බවකට සාපේක්ෂවයි අපි අපිරිසුදු தত্ত্বය තේරුම් ගන්නෙ, කෙලෙස් තේරුම් ගන්නෙ. එතකොට මේ අපි අනිශ්චිත தত্ত্বයක් කියලා හඳුනගන්නේ ඒ తాවකාලිකව අපි ලැබපු පිරිසුදු බවක්. දැන් ඒක තමයි අපි දැන් ඊට පස්සේ gedara වගේ නැත්නම් අපේ බලකොටුව වගේ අපි පාවිච්චි කරන්නේ. ඒකට සාපේක්ෂව තමයි අපි තේරුම් ගන්නෙ ආ දැන් නම් ඔන්න හිතට රාගයක් ආවා, දැන් නම් ද්වේෂයක් ආවා, දැන් නම් ඔන්න මාන්නයක් ආවා, දැන් හිත විසිරුණා, දැන් හිත ආයේ ඒකාග්‍ර වුණා. එහෙම අර මේ පදනමට මේ පසුවිමට සාපේක්ෂව තමයි දැන් ඔක්කොම අපි ඊළඟට තව විග්‍රහ කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට මේ தত্ত্বය පවත්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔව් මේ தত্ত্বය පවත්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක බහුලීකృత කරන්න රාගානුසය අඩු වෙන්න ගන්නවා, පටිඝානුසය අඩු වෙන්න ගන්නවා, අවිජ්ජානුසය අඩු වෙන්න ගන්නවා, කියලා ඒ අනුසය ප්‍රහාණයක් දැන් පොඩ පොඩ සිද්ධ වෙනවා කියලා දේශනා කරනවා. දැන් ඒක තමයි අතන මදුපිණ්ඩික සූත්‍රයේ පොඩ්ඩක් නැවත අහන්න. ඒකෙදි ඒ ප්‍රපංච නොකරන තත්වයක් හිත ඇතුලේ සංස්කරණ නොකරන තත්වයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න වෙන්න අනුසය ප්‍රහාණය වෙන්න ගන්නවා කියලා දේශනා කරනවා.
අපි වැඩි වෙලාවක් අනිශ්චිත සිත පවත්වනවා කියන්නේ අකලෙස් සහිත සිත අඩුයි කියන එක නේද
ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. ඔව්. ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ මේ ඔය දැන් ඔය භවාංග සිත පල්ලසිත කිය විස්තර කරන්නේ.
ඒව ඇත්තටම පසු කාලිනව ආපු දේවල්. දැන් ඇත්තටම සූත්‍ර පිටකේ කොහෙවත් භවාංග සිත කියලා හිතක් කතා කරලා නැහැ. ඒවා පසු කාලිනව ආපු විග්‍රහ කිරීම. ඉතින් ඒවා ඇත්තටම මේකට පටලවා ගන්න අවශ්‍ය නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් මම කලින් වැඩ කරේ මහරගම මේ කැන්සර් හොස්පිටලේ පොඩි ළමංගේ ICU එකේ.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ එතනදී මේ පුංචි ළමයි මම මරණාසන්නම් වෙලාවෙදී කියන්නේ දැන් අද දවස් ඇතුළත මැරෙන වගේ ළමයි සමහරක් වෙලාවට මේ එක එක අත්දැකීම් විස්තර කරනවා. ඒ කියන්නේ සමහරක් ළමයි ICU එකේ දොර දිහා බලන්නේ නැහැ, අහක බලාගෙන ඉන්නවා. ඒ මේ කෙනෙකුට මොන හරි පේනවා ස්වාමීන් වහන්සේ, කවුරු හිටගෙන ඉන්නවා වගේ, කවුරු හරි කතා කරනවා වගේ, කවුරු හරි හිරිහැර කරනවා වගේ එහෙම කියවනවා. ඒක අපි දැන් වෛද්‍ය විද්‍යාවේ කියන්නේ හැලුසිනේෂන් එකක් කියලා නේ ස්වාමීන් වහන්සේ. ඒක එතකොට හිතේ සංඥා මට්ටමක්ද යායේ විස්තර කරන්නේ?
අනිවාර්යයෙන්ම. ඉතින් යාට පේනවනේ. ඉතින් අර දැන් ඇත්තටම වෙනත් පැත්තකින් අද බුද්ධඝම පැත්තෙන් කියනවා නම් යාට ඒ නාම රූපයක් දැන් පිළිඹිබ වෙනවා. يعني හැලුසිනේෂන් එකක් ඇති වෙන්න ඇත්ත වශයෙන්ම මේ තියෙන ප්‍රකෘති රූපයක් පේන්න ඕනේ නැහැ. හිතින් හදාගන්න පුළුවන්. දැන් ඇත්තටම ළමයින්ට විතරක් නෙමෙයි, ඉතින් වැඩ හිටියන්ටත් ඕක වෙන්න පුළුවන්. අපි හිතන්න කෙනෙක් භාවනා කර කර ඉන්නවා. භාවනා කර කර ඉන්නකොට අරමුණ ටිකක් දිය වෙලා යනවා. අරමුණ මේක ෂේ වෙලා යනවා. ඉතින් එතකොට දැන් අර විඤ්ඤාණයට බැහැ ගන්න තැනක් නැති වෙනවා. එයා මොකද කරන්නේ? හිතේ දැනට තැම්පත් වෙලා තියෙන සංඥා වලින් එකක් ගොඩනගලා දෙනවා. ඒක හරි ලස්සනයි, ඒක හරි විචිත්‍රයි. ඉතින් එතකොට තමයි මේ සංඥාවේ ආයේ පැටලෙන්නේ. ඉතින් ඒකත් නිකන් හැලුසිනේෂන් එකක් වගේ තමයි. මොකද හිතින් හදපු මනක් කල්පිත වූ රූපයක් මේ තියෙන්නේ. මනසින් හදපුම සංඥාවක් මේ තියෙන්නේ. ඒක හැබැයි ඇත්ත වගේ පේනවා. එච්චරට ඒක හරි විචිත්‍රයි. ඒකටම ඒ බඳු අන්දමින් මේක සජීවී. ඉතින් අපි ඒක රැවටෙනවා. ඉතින් ආයෙත් අර විඥාණයට අවස්ථාවක් ලැබෙනවා. ආයෙ හොඳට බැහැගෙන සංස්කරණය කරගෙන මුල් බැහැගෙන ඉන්න පුළුවන් තැනක් විඥාණයට ලැබෙනවා. ඇත්තම භාවනාවෙන් කෙරෙන්නේ, විපස්සනාවකින් කරන්නේ මේ විඥාණයේ තියෙන ඒ සංස්කරණය කිරීම පුළුවන් තරම් අඩු කරන එක. බැහැ ගන්න ගතිය අඩු කරන එක. පිහිටපු ගතිය පුළුවන් තරම් අඩු වෙන්න. පිහිටන්න තැනක් නැති කරන එක තමයි අපි භාවනාවේදී කරගෙන යන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ අපිත් දැන් මරණාසන්න මොහොතදී ඔයගේ සංඥාව එහෙම පේනවා කියන්නේ.
පේන්න ඉඩ තියෙනවා. ඉතින් ඒව තමයි ඔය ධර්මයේ විස්තර වෙන්නේ ගති නිමිත්ත, කම්ම නිමිත්ත කියලා එහෙම නිමිති වශයෙන් විස්තර කරන්නේ ඒව තමයි. කියන්නේ අපි මරණ මොහොතේදී ඒ බඳු මොකක් හරි නිමිත්තක් ඉදිරිපත් වුනහම අපි ඉතින් ඒකට රැවටෙනවා, ඒක ඇත්ත කියලා හිතා ගන්නවා, ඒකට බැහැ ගන්නවා, ඊට පස්සේ ඒක අල්ලගෙන මැරෙනවා.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් ප්‍රශ්නයක් මන්නේ පැහැදිලි කරගන්නවා.
ඔව්.
ස්වාමීන් වහන්සේගෙන් ඔය උපය උපාදාන අභිනය සානසය කියන එකේ උපය උපාදාන අභිනය සන තේරෙනවා. දැන් අද ඔබ වහන්සේ සාකච්ඡාවේදීත් ඒක වඩාත් විස්තර කළා. එතෙන්ට කොහොමද අනුශය කියන එක එන්නේ? අනුශය කියන සම්බන්ධය මොකද කියන්නේ?
මට හිතෙන්නේ දැන් අපි ඒ රූපයක් බලද්දී රූපය අනුසාරයෙන් අපි උකහා ගන්න යම්සි නිමිති ටිකක් අපි වැඩි වටිනාකමක් දීම හරහා ඒ ටික නිකන් හිත ඇතුලේ පැලපදියම් වෙනවා. ඒ ටික හිත ඇතුලේ නිකන් තව ටිකක් ස්ටෝ කර ගන්නවා. අපි ඒ ටික මතක තියා ගන්නවා. ඒ ටික මුල් බැහැ ගන්නවා. දැන් අනිත් ටික නම් ඔහේ ගිහිල්ලා. දැන් හිතන්න අපි රූපයක් දැක්කා. ඒ රූපේ දැකපු ඒ ආපු ඩේටා වලින් අපි තුමු ඩේටා 100ක් ගත්තා නම් යම්සි නිමිති 100ක් ගත්තා නම් ඒ 100ම අපේ හිතේ එන්නේ නැහැ. හිතේ රැඳෙන්නේ නැහැ. හැබැයි මේ 100න් අපි තුමු 10ක් විතර අපේ හිතට හොඳටම කා වැදුනා. අපි සෑහෙන වටිනකමක් දුන්නා ඒවට. අන්න ඒ ටික ඔන්න හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඔන්න ඔය ස්වභාවයට තමයි අපි අනුසය කියලා කියන්නේ. ඉතින් ඒක මම මේ කියන්නේ ඇත්තම දැන් බුදුරජාන් වහන්සේගේ ඇතම් සූත්‍ර දේශනාවල කියනවා සංඥා නානුසෙන්ති කියලා එහෙම වචනයක්. මේ සංඥාවන් මේ විදිහට බැස ගන්න නැතුව ඉන්න උත්සාහවත් වෙන්න කියලා කියනවා.
මොකද ස්වාමීන්
සංඥා නානුසෙන්ති න අනුසෙන්ති කියන එක නානුසෙන්ති කියලා ඒකේ විරුද්ධාර්ථය පෙන්නනවා. විරුද්ධාර්ථය පෙන්නන මේ සංඥාවන් ඒ වගේ හිතේ läග ගන්න දෙන්න එපා කියලා කියනවා. දැන් අපිට වෙන්නේ අපි නිමිති ගන්න ගිහිල්ලා අරමුණු ඇසුරු කරද්දී ඒවෙන් නිමිති ගන්න ගිහිල්ලා ඒ නිමිති යම් ප්‍රමාණයක් හිත ඇතුලේ läග ගන්නවා. හිත ඇතුලේ අටුවම් බැහැ ගන්නවා. හිත ඇතුලේ තැම්පත් වෙනවා. මුල් බැහැ ගන්නවා. එහෙම නැතුව නිකම්ම මේවා නිකන් හිතින් ලිස්සලා යනවා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ
නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ ටිකක් අර අපේ අනුසය ගොඩ ටික කියනවා නේද?
අනිවාර්යයෙන්ම. ඔව්. නවත්ත ගන්න වෙනවා. ඔව් ඒකනේ බුදුහාඳුර කියන්නේ දිත්තේ දිට්ටමත්තම් භවිස්සති කියද්දි මොකනේ කියන්නේ? දැකපු දේ දකපු මතින් නතර කරන්න ඉන් එහාට මේකත් එක්ක මේ මේ ඇයි හොඳයි කම් පවත්තන්න යන්න එපා.
දැන් අභිනිවේෂයට ගියාම නම් අනිවාර්යෙන්
වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අන්න හරි වෙන්න පුළුවන්. ඔව්.
ඒක බොහොම දැනුවත් ඉන්නවනේ
ජීවිතේ. ඒක තමයි. ඒක තමයි.
ඊළඟට ස්වාමීන් වහන්සේ අර සාකච්ඡාවකදී මේක ඔබ වහන්සේ ප්‍රකාශ කරපු දේ මට නැවත ඒක මට ඒක තහවුරු කරගන්න ඕන. දැන් නාම රූප පිළිබඳ විභාෂිතය විතරයි අපි අරගන්න ඕන. අර පසුතාලින නාම රූප බෙදීම සහ අර්ථකථනය හිතෙන් අයින්ම කරන එක නොතකා හරින තරමට හොඳයි නේද?
ඔය
ඒක
පැටලෙන්නේ ඉඩ තියනවා කියන්නේ පැටලවන්නේ නැතුව ඉතින් ඒකේ ප්‍රයෝජනේ ගත්තට නම් වරදක් නැහැ. නමුත් පටලව ගන්න හොඳ නැහැ ඉතින්.
කෙලිම බුද්ධ භාෂිතේම
පැත්තම නැති ඉතින්. ඔව් ඔව් ඔව්.
ඉතින් මා ශාමිනා
හොඳයි හොඳයි.
ඊළඟ දහම ගැටලුව නිරෝෂ්ටි ඉදපත් කරන්න පුළුවන්.
නාම රූපයක් අපිට සහර හයගෙන අපි නාම රූපයක් නාම රූපයක් හදා ගන්න පුළුවන්. එතකොට අපි කන හල් හය වුණා අපිට තියෙන නාම රූපයකට ඉන්න ගන්න හදා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ අරමුණක් يعني භාවනා සම්පදයක් කරනකොට අරමුණක් විතරක් එනකොට එතන රූප කොටාසය කියලා අර්ථකථනය ගන්න කොයි මොකකටද ස්වාමීන් වහන්සේ කියන්නේ වස්තු රූපයකට එහෙම නැත්නම් මට තේරිච්ච දෙන වස්තු රූපය කියලා මම දැනට ඉස්සාගත්තේ වැරදි ඇත්ත. ඒක පැහැදිලි කරගන්න තමයි ස්වාමීන් වහන්සේ මේ.
ඔව්. ඉතින් ඒක තමයි ඇත්තරම දැන් එළියේ තියෙන රූපයෙන් අපි උගහාගත්ත යම් ඡායාවක් තමයි ඇත්තරම මේ විඥාන තිරේ නිනිමිබු වෙන්නේ. අපි ඒකේ තමයි පැටලෙන්නේ. ඉතින් එතකොට ඇත්තරම අපි මේ එළියේ තියෙන රූපේම නෙමෙයි අත්දකින්නේ. ඒක අනුසාරයෙන් ඒක උපයෝගී කරගෙන හදාගත්ත රූප ඡායාවක් තමයි අපි එහෙමනම් අපේ අපි පරිහරණය කරන්නේ. එහෙම කියන්න පුළුවන්. ඒක තමයි චිත්ත රූපයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ
නාම කොටාසයක්ම නෙමෙයි.
ඒක තමයි අනිවාර්යයෙන්. ඒකත් නාම කොටාසයක් තමයි. හැබැයි ඒ නාම කොටාසය සකස් වෙලා තියෙන්නේ අර එළියේ තියෙන රූපයෙන් ගත්ත යම් යම් තොරතුරු මත. හිතන්න දැන් අපි ගත්ත ස්ත්‍රියකගේ රූපයක් රූප ඡායාවක් දැන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට ඒකට ඒ උවමනා කරන හැඩරුකම් ඒ ඔක්කොම ටික උකහා ගත්තේ අර එළියේ තියෙන රූපයෙන් තමයි ඉතින්.
ඔව්.
හැබැයි ඉතින් ඔතන ලස්සන වැඩේ කියන්නේ
ඔව්
දැන්
ඒ වගේ එතකොට රූප කොටසයි
කියන්නේ. නෑ එහෙම කියන්න බෑ. එතන ඒ කියන්නේ අපි කෙලින්ම සතර මහා භූත මට්ටමට එළියේ තියෙන එක අත්දකින්නවා වෙනුවට අපිට තියෙන්නේ අර ඒ සතර මහා භූත අනුසාරයෙන් අපි ගත්ත ඉතින් ඕන ඉතින් කියන්න පුළුවන් වර්ණ රූපයක් කියලා. ඒ වර්ණ රූපේ විතරයි දැන් ඔන්න අපේ අපි පරිහරණය කරන්නේ. අපේ නාම රූපයත් එක්ක අපි ඇත්තම ගනුදෙනු කළා තියෙන්නේ වර්ණ රූපය කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් ඉතින්. හිතහරා ඒක තමයි. දැන් දැන් ඔය අපි ගත්ත අපි ගත්ත ඒ අරමුණු ටික ඇහැ හරහා ගත්ත ඒ ඡායාවන් කන හරහා ගත්ත ඡායාවන් ඒ ඔක්කොටම දැන් අපි දැන් බුදුරජාණන් වහන්සේ සංඥා ගැන කතා කරනකොට රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා මේක පුළුල්ව විස්තර කරනවා. ඉතින් එතකොට මේ සංඥා අපි ඒවෙන් යම් යම් නිමිති, යම් යම් සලකුණු අපි අරගන්නවා. එළියේ තියෙන අරමුණෙන් යම් සලකුණු, යම් සංඥා, යම් මාක්ස් අපි අරගන්නවා. ඒතකොට ඒ ටික තමයි අපි ධාරණය කරගන්නේ. ඊට පස්සේ වෙලාවකදී අපි ඒ කැලි ටික උපයෝගී කරගෙන තමයි අර අර රූපය ඇතුලෙන් ආයි කන්ස්ට්‍රක් කරන්නේ. ආයි ඇතුලෙන් අපි ගොඩ නගන්නේ. එහෙම කියලා කියන්න පුළුවන්. දැන් ඔය නිරෝෂ් මේ පොඩ්ඩක් අභිධර්මයේත් එක්ක මේ ගාව ගන්නවා. මම අභිධර්මයේ ගාව ගන්න නැතුව මම මේ සූත්‍රපැත්තෙන් මම විස්තර කරන්නේ. ඉතින් එතකොට අපි අරවෙන් උකහාගත්ත යම් ඡායා ප්‍රමාණයක්, නිමිති ප්‍රමාණයක් අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තිනවා. ඒ නිමිති අනුසාරයෙන් දැන් අපි හිත ඇතුලේ නැවතත් චිත්‍ර රූපයක් ගොඩ නගනවා. ඒතර ඒ චිත්‍ර රූපයට අපි ආයි ඇලෙනවා. අපි ඒ චිත්‍ර රූපයට අපි පණ දෙනවා. ඒක පුජ්‍යලයක් වශයෙන් අපි හඳුන ගන්නවා. ඉතින් අපි ඒක දැන් පැටලෙනවා.
ඔව් මම පාස්වර්ඩ්
කියලා මම හිතනවා. ඔව් ඇත්ත ඇත්ත. ඒ කියන්නේ
ඔව්
කියන්න.
නෑ සෝරි ඉතින්
හරි කියන්න කියන්න.
ඔව් සෝරි ඇත්ත කොට ඉගාකට තියෙන මට පැහැදිලි සමනක් මට දැන්. ඉතින් මේ වස්තු රූපයක් ගැන කියලා එහෙම දන්නේ නැහැ කියලා මට ඒක පැහැදිලි කරගන්න ඕන මොකද කාලෙත් තිබ්බ ප්‍රශ්නයක් මේක මේ එතන එතන මනෝ
එකක් තියෙනවා. ඔව් ඔව්. ඒකනේ දැන් නාම රූප කියන එකේ නාම කියන කොටසේ ඒ මූලික මනෝමය සිද්ධාන්ත පහක් තියෙනවා. එතන යම්සි වේදනා ගතියක් තියෙනවා. එතන යම්සි සංඥාවක් තියෙනවා. එතන අපි යම් පමණක කරපු සංස්කරණයක් තියෙනවා. චේතනාවකුත් ඉතින් ඕනනම් තව පස්සේ එකතු වෙනවා. ඊළඟට මේකට දැන් අපි අවදි වුණා. ඒකට අපි ස්පර්ශ වුණා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් අනිකුත් දේවල් ඇස්සේ මේක වෙන් කරගත්තා. ඒ පැත්තට අපේ අවධානය යොමු වුණා. මේ ක්‍රියාවලිය දැන් මෙන්න මේ මූලික මානසික ක්‍රියාවලිය දැන් පණ ගැන්නුණා. ඉතින් ඒකට තමයි නාම රූපයක් වෙන්නේ. ඒක ඒතර නාම කොටස වෙන්නේ. දැන් ඒතර රූප කොටසෙන් උකහාගත් යම් අපිටම වර්ණයක් මම මේ කතා කරන්නේ වර්ණ රූපය ගැන යම් වර්ණයක් හැඩයක් මේ නාම රූපය සකස් වීම සඳහා ප්‍රයෝගී වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංඥා කොටස සකස් වීම සඳහා ප්‍රයෝගී වෙලා
තියෙනවා. සංස්කරණය කරන සංඥා කොටස ප්‍රයෝගී වෙලා තියෙනවා.
ඔයදී ඔක්කොම ප්‍රයෝගී වෙනවා. දැන් සංස්කරණයට බඳුන් වෙද්දී වේදනාවත් සංස්කරණය වෙනවා, සංඥාවත් සංස්කරණය වෙනවා, විඥානයත්මත් සංස්කරණය වෙනවා. සංස්කරණ කොටසත් ඉතින් හරි සූක්ෂමයි නේද? දැන් අපි සංඛාර ස්කන්ධය ගැන
ඔව්
ඔව්
ඒකට එහෙම දාලා තිබුණාට අර නාම රූප කියන දෙන්නට එනකොටම ඔල්රෙඩි සංඥාව දසයින් කරලා ඉවරයි.
ඔව් සංඥාවේ ඇත්තම එතන අපිට ගන්න වෙන්නේ මේ නිරෝෂ් මේ සංඥාවේ තියෙන පුංචිම කැලලක් විතරයි. නතුව මේ කියන්නේ අපිට මේක ගොඩක් කියලා ගන්න අමාරුයි. ඒකට දැන් පණ ගන්නනවා ඊළඟට අපි මේ නාම රූපයට පණ දීලා ඒකට රැවටුණාට පස්සේ දැන් ඔන්න අපි නැගිටිනවා. ඔන්න දැන් අපි තව ඒ ගැන හිතන්න යනවා. දැන් ඔන්න අපේ يعني ආයතන පැත්තෙන් කියනවා නම් දැන් ඔන්න මන ආයතනේ දැන් පණ ගැන්විලා එනවා. දැන් තව තව මේ මනස ඇතුලේ රූප සංඥා වැඩි වෙනවා. ගොඩ ගැහෙනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි එතෙන්ට යනවා. දැන් ඔන්න කාය ආයතනේ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අපි හිතමු දැන් අපි ෆ්‍රිජ් එක අරිනවා. දැන් ඔන්න අපි අයිස්ක්‍රීම් එකක් ගන්නවා. ඊට පස්සේ දැන් ඒක රස විඳිනවා. දැන් ඔන්න අපි හිතමු ජීවහ ආයතනය දැන් ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට මේ ආයතන දැන් ඒ අපි අර ඇතුලේ ඇත්තම දැක්කේ නාම රූපයක් වශයෙන් නිකං චිත්ත රූප මට්ටමක්. සලායතන මට්ටමට යනකොට ඒ ප්‍රධාන වශයෙන් ඕලාරික වශයෙන් රළු වශයෙන් අපේ ආයතන සක්‍රිය වෙලා ඒවට අදාළ ඒ බාහිර ආයතනත් දැන් ස්පර්ශ වෙන්න ගන්නවා. බලලා තේරෙනවද කියන එක? ඒ කියන්නේ දැන් රූප දැන් කියන්නේ අපි හිතමු චක්කායතනෙට දැන් ඔන්න රූප ආයතන තව තව මුලිච්ච වෙන්න පටන් ගන්නවා. තව තව ස්පර්ශ වෙනවා. දැන් මේ රළු මට්ටමින්ම සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු සද්ද ආයතනෙට ගහමේ නැතනම් මේ අපි කියන සෝත ආයතනෙට අපි හිතමු සද්ද ආයතනේ තව තව මේක මේන්න ගන්නවා. ඒ කියන්නේ දැන් මේක වර්ධනය වෙච්ච මට්ටමක්. රළු වෙච්ච මට්ටමක්. කාස මේකේ තව තව දැන් ඊළඟට පහළ වෙන වේදනා හරි රළුයි. ඒක බොහොම ගොරහැඩි. ඉතින් ඒකට දැන් හරි පහසුවෙන් අපේ හිතේ තණ්හාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඒක දැන් ඊට පස්සේ ටක් ගල උපාදාන කරනවා. ඒ කියන්නේ වර්ධනය වෙච්ච මට්ටම තමයි එතකොට එහාට යනකොට තියෙන්නේ. ඒකේ සූක්ෂම මට්ටම තමයි නාම රූප මට්ටමේදී තියෙන්නේ.
එහෙමයි සාරා.
ආ. ඒකේ වෙනසක් වෙන්න පුළුවන් නිරෝෂ්. يعني දැන් අපිට ඉස්සර අපේ තිබිච්ච ශ්‍රද්ධාව හැඟුම් බර ශ්‍රද්ධාව. දැන් පස්සේ ඊට වඩා එන්නේ නිකන් ධර්මයට හොඳට පිහිටගත් ගතියක්. මේ ධර්මයේ තුලින් බුදුන් දකින්න ගතියක් තමයි පස්සේ ඇති වෙන්න ගන්නේ. මුලින් තිබුණේ අර බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයක් වශයෙන්, ඓතිහාසික චරිතයක් වශයෙන්, ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් ඒ අර මේ කෘතඥතාවයේ මුල් කරගත්ත, ගෞරවයේ මුල් කරගත්ත මේ හැඟීමක්. දැන් ඊට වඩා වෙනස්ව අපි يعني ගැඹුරකට යන්න. ඒ කියන්නේ දැන් අපි ප්‍රඥාව තුලින් බුදුන් දකින්න ගතියක්. එතන නිකන් කනෙක්ට් වෙච්ච ගතියක්. දැන් අපිව දැන් ඇත්තටම බුද්ධ ගුණයක් අපේ හිතේ දැන් වැඩෙන්න අවශ්‍යයිනේ. ඒතොර දැන් ඒ බුද්ධ ගුණය වැඩෙනවා කියලා කියන්නේ දැන් අපි ඒ සිද්ධ වෙන දේ ඒ බුද්ධ ගුණය හරහා නිරීක්ෂණය කරනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් தত্ত্বය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒ ප්‍රඥාවම නිරූපණය කරන්නේ බුද්ධ ගුණයක් තමයි ඉතින්. ඒතොර ඒ ප්‍රඥාව අපි තුල බෝධිපාක්ෂික ධර්මයන් අපි තුල වැඩෙනවා කියලා කියන්නේ ඒ බෝධිපාක්ෂික ධර්මයන් වලින් දැන් මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙන දේ හොඳට නිකන් අධීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරනවා, විමසීමකට ලක් කරනවා. එතකොට බුදුන් විසින් ධර්මයේ දකිනවා වගේ තත්ත්වයක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නැත්නම් බුදුන් විසින් ධර්මයේ අවබෝධ කරගන්නවා වගේ තත්ත්වයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් එතකොට දැන් එළියේ බුදුන්ම නෙමෙයි, ඉතින් ඇතුළතනේ අවබෝධයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක තව තව වැඩි වෙනකොට නිකන් අපිට මෙහෙම හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කොතන ඉඳලාද මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ? පුජ්‍යලේ භාවයකින් නෙමෙයි. තථාගත තත්ත්වයක් කියලා කියන්නේ මේ පුද්ගල භාවයක් නෙමෙයි එහෙමනම්. සත්‍යේ පුජ්‍යලයක් කියන தත්ත්වය අභිබවා ගෙහිලා ඉබඳු තථාගත ස්වභාවයකට පත් වෙලා දේශනා කරපු දහම කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ පුජ්‍යලයක් වශයෙන් කළගොත් පුදුමාකාර ඒ කියන්නේ උන්වහන්සේගේ ප්‍රඥාවට දක්වන ගෞරවයක් ඒ මත පහළ වෙච්ච අචල ශ්‍රද්ධාවක් මෙන්න මේක නේද මේ කියලා තියන්නේ කියලා ඒ තමන්ගේ අත්දැකීමත් පාදක කරගත්ත අවබෝධයක් අන්න කෙනෙකුටපත් වෙනවා නම් ඒක තමයි කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාවක් කියලා නැත්තම් ආකාරවතී ශ්‍රද්ධාවක් කියලා. දැන් ඉතින් එයා අර නිකාං අන්ධ භක්තියෙන් අදහන ඇදහිල්ලක් නෙමෙයි. දැන් තියෙන හේතු කාරණා සහිතව තහවුරු වෙච්ච අවබෝධයකින් යන ශ්‍රද්ධාවක් දැන් තියෙන. දහම තුලින් බුදුන් කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් දැන් තියෙන. ඉතින් ඒක අර වැඳ වැඳ යන ගතියකට වඩා ඉතින් වෙනස් කියලා කියන්න පුළුවන්.
හොඳයි හොඳයි බොහොම පැහැදිලි
හොඳයි හොඳයි තෙරුවන් සරණයි
ඊළඟ දහම් ගැටළු ඉන්දිරාට ඉදිරිපත් කරන්න පුළුවන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
ඔව්
ඇහෙනවා බාබ
ඇහෙනවා
හොඳයි ස්වාමීන් වහන්සේ සංස්කාර දුරු කිරීමට මේ
නැති එහෙම එක පාට ඔක්කොම දුරු කරන්නම් බැහැ ටික ටික තමයි ඉතින් ඔක්කොම අයින් කරන්න තියෙන්නේ මෙහෙම කියන්නකෝ දැන් හිතන්න අපි කණ්ණාඩියක් දාගෙන ඉන්නවා. ඒ කණ්ණාඩිය රතු පාටයි. දැන් උඩ කණ්ණාඩිය රතු පාට නම් අපිට රතු පාට පසුබිමක්මනේ පේන්නේ. ඔක්කොම එතකොට මේ පේන්නේ රතු පාටට. එළිය කොච්චර දේවල් බැලුවත් පේන්නේ රතු පාටටමයි. දැන් හිතන්න මේ රතු පාට කණ්ණාඩිය අපි තනින් තන හිල් ටිකක් හදනවා. නැත්තම් ඒ රතු පාට අයින් කරනවා. දැන් එතකොට එතන තියෙනවා තනිකරම ට්‍රාන්ස්පරන්ට් ගතියක්. එතන තියෙනවා විනිවිද යන ගතියක්. දැන් එතකොට අපි ඒක හරහා බැලුවොත් සමහර කොටස් තාමත් රතු පාටට පේනවා. අර රතු පාට නැති තැන් හරහා දැන් අපිට නිකන් ඊට වඩා ප්‍රകൃතියක් පේන්න ගන්නවා. වර්ණ ගැන්විච්ච නැති තත්වයකුත් රතු පාට නැති තැන හරහා ඔන්න පේනවා. දැන් හිතන්න අපි ඒ රතු පාට තව තව ඉවත් කරනවා. තව තව එතකොට මේ විනිවිද යන පැත්ත තමයි මේ කණ්ණාඩියේ තියෙන්නේ. දැන් සුදු පාට වැඩි වෙලා නැත්නම් විනිවිද යෑම වැඩි වෙලා ට්‍රාන්ස්පරන්ට් ගතිය වැඩි වෙලා රතු පාට කොටස් අඩු වෙලා එහෙමනම් දැන් මොකද්ද වෙන්නේ දැන් එහෙමනම් අර ප්‍රകൃතිය එයා වැඩි වැඩියෙන් අත්දකිනවා වර්ණ ගැටනිච්ච තත්ත්වය අඩු වෙන්න ගන්නවා හිතන්නේ අම්ම අවස්ථාවක රතු පාට සම්පූර්ණයෙන්ම ඉවත් කරා දැන් තියෙන තනිකරම පාරදෘශ්‍ය කණ්ණාඩියක් තියෙන පාරදෘශ්‍ය වීදුරුවක් තියෙන්නේ එහෙමනම් ඉතින් මොකක්වත් විකෘතියක් නැහැ වර්ණ ගැන්වීමක් නැහැ ඇත්ත ඇටි සැටියෙම තේරෙනවා ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි විස්තර වෙන්නේ අපි මුලදී අපි දකින්නේ අත් දකින්නේ තනිකරම අවිද්‍යාව මත තමයි සියල්ල අත් දකින්නේ. ඒකෙන් ඔක්කොම වර්ණ ගැන්විලා සංස්කරණය කරන ලක් වෙලා විකෘති වෙලා තමයි අපි සංඥා විපල්ලාස මට්ටමකින් තමයි අපි අත් දකින්නේ. ඒතර විනිවිද යන ප්‍රඥාවක් කියලා කියන්නේ ඒ తත්වයේ අඩුවේවි ගිහිල්ලා ඇත්ත ඇටිසැටියෙන් දකින්න නුවණක් අන්න යෝගාවචරය තුළ ඇතිවීම තමයි විනිවිද යන ප්‍රඥාවක් කියලා කියන්න වෙන්නේ.
කොට පංච නීවරණ ආහාර තමයි ත්‍රිවිද දුෂ්ටර්ථය කියන්නේ කාය වාචී චිත්ත සංස්කාරනේ.
ඔව්.
එතකොට ත්‍රිවිද දුෂ්ටර්ථය ආහාර කියන්නේ ඉන්ද්‍රිය අසංවරකම්. එතකොට ඉන්ද්‍රිය අසංවර වෙන්නේ අපි මේ සාමාන්‍ය කිව්වොත්.
ඔතේ ඒකේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවිජ්ජා සූත්‍රය කියලා වෙනම වෙනවා සූත්‍රයක්. ඒක අපි පාදක කරගෙන ධර්මදේශනාවකුත් කළා තිනවා මේ වැඩසටහනේම. ඉතින් අවිද්‍යාවට පංච නීවරණ උදව් වෙනවා. ඒකට නැත්නම් ආහාර වෙනවා. පංච නීවරණ වලට දුෂ්චරිත තුන ආහාර වෙනවා. ඒකට ඉන්ද්‍රිය අසංවරය ආහාර වෙනවා. මේ කිසිම සතියක් සම්පජඤ්ඤයක් නැති බව ඒකට ආහාර වෙනවා. ඉතින් ওই විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරගෙන යනවා. අපිට එහෙමනම් අවිද්‍යාව දුරු කරන්න මේ ඉදිරි ඊට කලින් කතා කරන දේවල් වලත් සෑහෙන අඩුවක් සිද්ධ වෙන්න ඕනේ. වෙනත් වචන වලින් කියනවා නම් දැන් මේ මොකද්ද මේ අවිද්‍යා සූත්‍රයට අනුව අපි කියනවා නම් අංගුත්තර නිකායේ එනවා ඕක දසක නිපාතේ. ඉතින් ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුට සත්පුරිස සංසේවනයක් තියෙනවා නම් සත්පුරිස ඇසුරක් තියෙනවා නම් ඒ හරහා යාට සද්ධර්ම ශ්‍රවණයක් අහන්න සිද්ධ වෙනවා. අහන්න අවස්ථාව මේ සැලසෙනවා. ඒ අනුව ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ අනුව යා යෝනිසෝ මනසිකාරයක් යොදනවා. ඒ අනුව සතිය සම්පජඤ්ඤය දියුණු කරන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. දැන් එයා කයින් වචනයෙන් හිතින් සුචරිතයක යෙදෙන්න උත්සාහන්ත වෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් දැන් දියුණු කරනවා. බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා. අවිද්‍යාව වෙනුවට විද්‍යාවක් විමුක්තියක් දැන් සාක්ෂාත් කරනවා. ඒ විදිහට ලස්සන්ට බුදුරජාණන් වහන්සේ ඒ අවිජ්ජා සූත්‍රයේදී අංගුත්තර නිකායේ දසක නිපාතේ එන අවිජ්ජා සූත්‍රයේදී ඒ අවිද්‍යාව දුරු කිරීම සඳහා අපි තව තව බාහිර වශයෙන් උපයෝගී කරගත යුතු කරුණු කීපයක් ගැනහැර දක්වනවා.
ඒ කියන්නේ වැඩි වශයෙන් යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. එහෙනම්
ස්වාමීන් වහන්සේ ඔය ධර්ම දේශනාවට දැන් අනුගමනය කළ ගන්නේ නම් මොකක්ද කියලා දැනගන්න
කැමතියි. ඔව් දැන් ඇත්තටම මේ කියන්නේ මම මේ මොකද්ද කජ්ජනීය සූත්‍රය අන්තර්ගත වෙන්නේ සංයුක්තනිකායේ කන්ද සංයුත්තේ. එතකොට මම ඒක තව මම ඒකට යොදාගත්තා මේ සුත්ත නිපාතේ එන කාරණා කීපයක් ද්වේතානුපස්සනා සූත්‍රේන ගාථාවක් යොදාගත්තා. ඊට පස්සේ මහා ව්‍යූහ සූත්‍රේන ගාථාවක් යොදාගත්තා. ඊට පස්සේ ධම්මපදේන ගාථාවකුත් යොදාගත්තා. ඊට පස්සේ කටුකුරුඳු සානාසයේගේ නිවනේ නිවීම දේශනා මාලාවෙන් යම් කරුණු උපමා කීපයකුත් ගත්තා. හොඳයි.
තේරුවා
සර්
නේ? හොඳයි. ඉතින් අපිට දහම් ගැටලුව පාලිතට ඉදිරිපත් කරන්න පුළුවන්.
අගර සංඥා සිංහවසල අනිකෝ හරයක් කියන අපිට මේ ධර්මයේ අහලා දුන්නට මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා සංඥාංශ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
සංඥාංශ මම මගේ විදර්ශනා භාවනාව කරන්න පටන් ගන්නේ මම සමාධි සිතක් නිවරණ නැති සමාධි සිතක් මම ඇවිල්ලා තමයි.
ඔව්.
එතකොට ඉතිහාස අවස්ථාවේ මම මොකක් කැමති අර චිත්ත ඒකාග්‍රතාවෙන් යහින් තරමක් ඉන්දෙත් හරි ගිහිල්ලා චිත්ත ඒකාග්‍රතාවයක මට ඉන්න ඒ අවස්ථාවේ තමයි අනික පටන් ගන්න. මම මේ චිත්ත ඒකාග්‍රතාවෙන් තමයි සමාධි සිතකට යන්න මම මෛත්‍රී භාවනා උපාචි කරන ඉස්සෙල්ලා ඊට පස්සේ ධර්මසුතිය නව ආකාරයෙන් පාවිච්චි කළා ඒක ඉන් ඩීටේල් බලලා ඊට පස්සේ මම යනකොට මේ වෝකින් මෙඩිටේෂන් වල ස්වාමීන් වහන්සේ ඉතන ප්‍රශ්න තියෙන්නේ මම ඉතනක් කරන්නේ ස්වාමීන් වහන්සේ අර පතුලේ තියෙන එක එක කොටස් වල තියෙන සංවේදීතාවය වෙනස් වීම විදර්ශනයක් නෙමෙයි නම් කරන්නේ ඒ සංවේදීතාවය පතුලෙන් පටන් ගන්න මැදට ගිහිල්ලා ෆ්‍රන්ට් රෝ එකට ගිහිල්ලා චුටි චුටි ඇඟිලි වලට ගිහිල්ලා ආයෙත් අනිත් පැත්තට ගිහිල්ලා ඔහොම යනවානේ ඒතකොට ඒක මම පාවිච්චි කරන්නේ ඒ සංවේදීතාවයේ වෙනස් වීම පාවිච්චි කරන සංවේද චිත්තේකෘතාය වැඩි කරන්න කියන ඒ මම ඒකම ප්‍රශ්නේ එහෙම කෙරුවට කමක් නැද්ද ඊට පස්සේ තමයි මම පංච උපාදාන ස්කන්ධ වල මේ අනිත්‍ය බලමින් විදර්ශනාවක් කරන තුරු මගේ ප්‍රශ්න තමයි අර ඉන් ඩෙප්ත් යන ඒ ගමනේදී මම පාවිච්චි කරන්නේ මේ වෝකින් මෙඩිටේෂන් වල මේ ඒකේ එක එක තැන් වල තියෙන චුටි චුටි ස්පර්ශ කොටස් වෙනස් වීම කියන එක.
ඔව් ඒ කැලේ නම් හරි ඒ කැලේ නම් වරදක් නැහැ. මහත්යාවේ පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්නේ කොහොමද? එතන භාවනා කරන්නේ කොහොමද?
දර්ම බෝධයන් සංයම වහන්සේ මේ හේතුන්ගෙන් හටගන්න යන පරිවස පච්ච ප්‍රදාස් කියන රූප වේදනා සංඥා සංකාර විඥානනේ මේ ස්කන්ධයෙන් ප්‍රවෙන් සසුනාස වෙටි කිව්ව මේක gaduwak මේක පුවාලයක් කියලා නේ කිව්වේ මේක හටගන්න හේතුන් නිසා සංඥාස යන කියන ප්ලස් පාටි ආහාර වෙන්න පුළුවන් චිත්ත ඍතු සහ කර්ම රූප නිසා හටගන්න හේතු බලවාදී හේතුන් නිසා හටගන්න හේතු නැති යනවා උපාදානය කරගන්නවා මේ මෙතන දැක ඒක නෙමෙයි කො කියන එක කියන්නේ මම ඉතින් බලන්න මේ පංච ප්‍රධාන ස්කන්ධේ මේ පහ මේ සල්නාස කියපම මම හැම වෙලාවෙම බලන්නේ කිච ලක්ෂණේ නැත්නම් පරිණාම
නෑ ඒක තමයි
බලන්න සත්‍ය පුද්ගලෙක් නෑ කියලා
ඒක
බෑනේ හේතු නිසා කියනවා නම් අන්න ඒක තමයි විදර්ශනා ගන්න අර සමාධියෙන් පස්සේ කියන එක ඒක මම කියන්නේ ඒක ධර්මතාවයක්
ඒක තමයි දැන් වක් ඔව් දැන් මහත්තයා මහත්තයා විස්තර කරද්දී දැන් අපි හුඟක් පොත්පත් වලින් කරුණු එකතු කරගන්න පුළුවන්. ඔය වගේ දැනුම එකතු කරගන්න පුළුවන්. ඒ දැනුම අපේ හිත ඇතුලෙන් විතර්කණය කරන්න පුළුවන්. එතන තියෙන්නේ චින්තාමය ප්‍රඥාව. දැන් අපි භාවනාවකදී කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වැඩක්. එතෙන්දී අපි ඇති කරගන්නවා ආධුනික මනසක්. සරල මනසක්, සැහැල්ලු මනසක්, ඒකාග්‍ර වෙච්ච මනසක්. ඒ ඒකාග්‍ර වෙච්ච මනස අපි නිකම් මුකුත් නොදන්නා වගේ තමයි භාවනාවේදී යොදන්නේ. අපි අර පොත් වලින් අරගත්ත දේවල්, අහුලගත්ත දේවල් මෙතෙන්ට ඔබවන්නේ නැහැ. දැන් අපි දැන් අර මහත්යා සක්මන් භාවනාව කරද්දී කරන්නේ. එතන දැන් බලනවනේ මේ ඇත්ත වශයෙන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ, මෙතන මේ ස්පර්ශයට මොකද්ද වෙන්නේ, මේ ස්පර්ශය ඊට පස්සේ මේ දැනීම එහාට යන්නේ කොහොමද, මේ දැනීමට ඊට පස්සේ මොකද්ද වෙන්නේ. දැන් මේ හරිම අපක්ෂපාතීව මහත්යාගෙම භාවනාවක් මේ කරන්නේ. දැන් අර පොතෙන් ගත්ත කෑලි මොකක්වත් මෙතන නැහැ. උපාදානස්කන්ධ කතා මොකක්වත් දැන් මෙතන නැහැ. මෙතන මේ පාදයේ ස්පර්ශයේ සිද්ධ වෙන මෙන්න මේ ක්‍රියාවලිය හොඳට අධ්‍යයනය කරනවා. ඇත්ත වශයෙන්ම මෙතන තමයි නිවැරදිව අපි උපාදානස්කන්ධ භාවනාවකුත් වැඩෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවනම්. මොකද මෙතෙන්දි තමයි අපි හිත සංසුන්ව තියාගෙන, හිත ඒකාග්‍රව තියාගෙන, අපක්ෂපාතීව තියාගෙන, මධ්‍යස්තව තියාගෙන මේ රූපස්කන්ධය හොඳට අධ්‍යයනය කරනවා. රූපස්කන්ධය විනිවිද දකින්න හදනවා. ඒකේ අදහස භාවය තේරුම් ගන්න හදනවා. ඒතොර මේක තේරෙනවා කියලා කියන්නේ ඒක උපාදාන වෙන එක වළකිනවා කියන එක. දැන් අපි නුවණක් පහල කරගන්නවා. ඒ කියන්නේ මේ අපිට මේ රූපස්කන්ධය සම්බන්ධයෙන් නුවණ වැඩි වෙන්න ඒ රූපය උපාදාන වීම වලකින්න ගන්නවා. දැන් එතකොට තමයි අන්න රූපස්කන්ධය මත අපි හොඳට භාවනාවක් කෙරුවා කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි එතකොට වේදනාස්කන්ධය මත, සංඥා සංඛාර විඥාන මත අපි ඒවයේ ත්‍රිලක්ෂණය නිශ්ශබ්දව අවබෝධ වෙන්න හිතේ ගැඹුරට පතුලට ඒක කාවදින්න හිත විසින්ම මේක උපාදාන නොකර ඉන්න තත්වයකට හිතපත් වෙන්න ඕනේ. ඒක නිකන් මම මගේ හිත ප්‍රෝග්‍රෑම් කරලා වැඩක් නෑ. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක මොකක්වත් නෑ කියලා මම නිකන් අර ගිරව් කියන වගේ මේ කියලා වැඩක් නෑ. පොතේ තිබිච්ච දේවල් මං මතක් කර භවනා කරලා වැඩක් නෑ. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. මම යන්න ඕනේ ආධුනික මනසකින්. මම යන්න ඕනේ සරල මනසකින්. මුකුත් නොදන්නා මනසකින් මං යන්න ඕනේ. ඒ මනස තමයි දැන් නිශ්ශබ්දව තියාගෙන, සංසුන්ව තියාගෙන, සැහැල්ලුවෙන් තියාගෙන, මධ්‍යස්තව තියාගෙන ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දේ එතන දකින්න ඕනේ. එතන මේ ඇත්ත වශයෙන් ක්‍රියා සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මම අත්දකින්න ඕනේ. එතකොට ඒ අත්දැකීම මත තමයි අන්න නෝනක් දිනු වෙන්නේ.
තත්ත්ව
විපස්සති කියන්නේ අන්න ඒකයි. අන්න හරි. ඔව්.
ඒ කියන්නේ රූප වේදනා සංඥා එතන තියෙන රූප වෙනස් වීමක්.
අන්න රයිට්. අන්න හරි. එතන. ඔව්. එතන දැන් අර කලින් එක්කෙනෙක් අහුවි ප්‍රශ්නයක්. දැන් සක්මන් භාවනාව කරද්දී ඉස්සෙල්ලා නම් ගාත් දේවල්, විවිධ දේවල් මේ වුණා. දැන් ඔන්න මගේ හිත එකකට ගිහිල්ලා ඒක හොඳට නිරීක්ෂණය කරනවා. අන්න ඒක වටිනවා. එතකොට ඒ හොඳට තීව්‍ර වශයෙන් එයාගේ අවධානයට ලක්වෙච්ච ඒ දේ අපි දැනට දෙයක් කියලා කියමු. ඒ දෙය දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෙයා කොහොමද හටගන්නේ? මේක කොහොමද වෙනස් වෙන්නේ? මේක කොහොමද නැති වෙන්නේ? තව තැනක කොහොමද මේව හටගන්නේ? දැන් මේ ක්‍රියාකාරීත්වය අපේම අත්දැකීමක් වශයෙන් අපි හොඳට දැනගනිමින් ඉස්සරහට යන්න තමයි ඇතුළත ප්‍රඥාවක් වැඩෙන්නේ. ඉතින් මේ ප්‍රඥාව තමයි ඇත්ත වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇතුළේ ගැඹුරේ වැඩෙන්නේ, වර්ධනය වෙන්නේ. ඔව්.
මෙතන ප්‍රැක්ටිකලි මේ වෙනදී පස්සේ එක ඇඟට යනවා.
ඇඟට යනවා. අන්න හරි. අන්න එහෙම කියන්න පුළුවන්. ඔව්. ඔව්. එහෙම කියන්න පුළුවන්.
ඒ සෝන්ඩ් එක ප්‍රැක්ටිකලි බලලා තමයි නැතුව තියරි එක ඉම්ප්ලිමන්ට් කරලා
නෙමෙයි.
ඔව්. ඩෙවලොප් ෆ්‍රොම් ද ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකෙන්ම
යන්න ඕනේ.
සිස්ටම් එකට ගිහිල්ලා අපිට ඊට පස්සේ මුළු ජීවිතේදීම ඒක පස්සේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ
තත්ත්වයක් තමයි පහළ වෙන්නේ. ඔව්. දැන් එතකොට අතහැරීම කියන එක මම බලෙන් කළ යුතු දෙයක් නෙමෙයි. මොකද හිතේ ඒ ගැඹුරු නුවණ වර්ධනය වෙලා තියෙන නිසා හිත විසින්ම අතහැරලා දානවා. ආයි මම දඟලන්න දෙයක් නැහැ. මම එයාට බල කරන්න දෙයක් නැහැ අතහරින්න කියලා. හිත විසින්ම නිකන් බොහොම සැහැල්ලුවෙන්ම අතහැරලා දානවා. හිතේ රැඳෙන්නේ නැහැ ඊට පස්සේ දේවල්.
සතිපට්ඨාන භාවනාව ගාමිණී චපටිපදාවයි කියලා.
ඔව්.
දැන් ගොප්තරක් විශේෂණ මාත්‍ර සතිය සාමයි ෆුල්නස් එක වාගේ සති සති පဋාණ භාවනා කියන්නේ මේ ඇත්ත ලක්ෂණය පස්සේ අවබෝධ කිරීම එක් බලවදයක් වශයෙන්
බුදුරජාණන්සේ සතිපට්ඨාන භාවනා ගාමිනිංච පටිපදා කියලා කියන්නේ ආරෂ්ඨායක මාර්ගය. එකෙන් දැන් අපි සතිය දියුණු කළා සතිපට්ඨාන භාවනා වඩනකොට අපි හිතමු කෙනෙක්ගේ හිත අර වගේ తాවකාලික නිදහසක් අත්දැක්කා. හැබැයි ඉතින් දැන් එයාට තේරෙනවා මේ නිදහස මට පවත්ව ගන්න විදිහක් නැහැ. මොකද තාම මගේ හිත කෙලෙස් වලට යනවා. ආයෙත් ගිහිල්ලා අහු වෙනවා. ආයෙත් ගිහිල්ලා උපාදාන වෙනවා. දැන් එයා බලනවා කොහොමද මේක මේ පවත්ව ගන්නෙ? කොහොමද මේක වර්ධනය කරන්නෙ? තව තව සතිය දියුණු කරන්නේ කොහොමද? තව තව ප්‍රඥාව වඩන්නේ කොහොමද? තව තව මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා අන්න එයා තමාගේම භවනාව ප්‍රයෝගික කරගෙන විමසද්දී අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු මෙන්න මාර්ගයක් තියෙනවා. මේක තමයි සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය. මෙන්න මේ බඳු හික්මීමක් සීලෙන් හික්මවන්න අවශ්‍යයි, සමාධියකින් ඒ අවශ්‍ය කරන පසුබිම මේ පැහැදිලි පසුබිම හිතේ පවත්වන්න අවශ්‍යයි. ඊට පස්සේ තව තව නුවණ දියුණු කර කර මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න අවශ්‍යයි කියලා මෙන්න එයාට දැන් මේ මාර්ගයක් ඔන්න මාර්ගයක් යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා තේරෙන පටන් ගැනීම මේ මාර්ගය අනුගමනය කිරීම තමයි සතිපට්ඨාන භාවනා ගාමිනිංච පටිපදා කියලා කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයට එයා දැන් අවතීර්ණ වෙනවා.
සත් 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 අනිවාර්යයෙන්ම
හොඳයි.
ඊළඟට ගැටලුව බුද්ධි කාටි ඉදිරිපත් කරන්න පුළුවන්.
ප්‍රායෝගික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අවස්ථාවේ මගේ එක තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තියෙනවා දැන් අද එක ප්‍රශ්නක සාකච්ඡා කරවද්දී සමහර තැන් තියෙනවා දැන් එක කාමරයකට ගියාම උදාහරණයක් වශයෙන් ඒ කාමරේ ගියාද කියලා මතක නැහැ. මොකක්ද කිව්වද කියලා මතක නැහැ. එකපාරට එන්නේ සමහර දවස් තුන ඔක අම්මා කිව්වා. ඔක අම්මා මේක මට කන්න දුන්නා නේදා. අපි දැන් දවල්ට කාලේ හැබැයි මට ඒක කිසිම මතකයක් නැහැ ඒක කරා කියලා. ඒ වගේ අවස්ථා වැඩිදී මට හම්බ වෙනවා දැන් එකෙනා ජීවිතය. එතකොට තව පැත්තක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මම ඉතින් කිව්වොත් මම පාරේ ඉඳගෙන යනකොට මම දැක්කොත් කෙනෙක් බල්ලෙක් කරගෙන ඇවිදගෙන එනවා මට අවධානය දීලා ඉකතන එිනාට දවස් දෙකකට ඉස්සර පස්සේ තව තවත් මම කාට ඉතර මේ ගේලවල් දෙන්න මලක් ඉතුරයි. මේ පාට කාලා කියනකොට මට ඒක හොඳට මතක තියෙනවා. ඒ කියන්නේ මගේ අවධානය ඉඳලා ඉතින් ඉන්නකොට අර මුළු ඒ සත්‍යයේ ඒ අවට පරිසරයේ ඩීටේල්ස් ඔක්කොම මමලුට කිව්වා කියලා. එහෙනම් මගේ අවධානය කිව්වේ ආයෙත් අර බලයට ඉස්සරයි. නමුත් මොන හරි කවුරුහරි කිව්වොත් ඒ පරිසරයේ සම්බන්ධයෙන් ඒ ඩීටේල් මට ඔක්කොම හොඳට මතක් කරගන්න පුළුවන්.
හරි.
හත් දෙක.
හරි.
දැන් මම මැද ඉඳගෙන කල්පනා කරන්නේ අර කලින් ඒක අවස්ථාවක ඒක භාවනාවේ ඉච්ච තාවකාලික තත්ත්වයක නැත්තම් මේ මම වයසට යෑමක් එක්ක මට ඇති වෙන අමතක වීමක්. මේ දෙක තමයි මේ දෙක මම පොඩ්ඩක් ඒක සම්බන්ධයෙන් විමසීමක් වෙනවා. ඒක වයසට යෑම සම්බන්ධයෙන් තියෙන අමතක වීමක් නම් මේ අර ඒක එතකොට මම ගන්න කියනවා වෙනස් භාවනාවේ ප්‍රතිචාරයක් වෙනවා මම ඉගෙන එච්චර උනන්දුවක් දක්වන්නේ මේක අර තාවකාලික තත්ත්වයක් නේ ඒකත් වෙනස් වෙයි කියන
හොඳයි. ඇති ඇත්තරම මේ ඔය මතකය හා සම්බන්ධයෙන් කරුණු කීපයක් අපි මීට වතාවකදී කලින් වතාවකදී සාකච්ඡා කළා. ඇත්තරම අපි සතිය දියුණු කරනවත් එක්ක සතිමත් බව දියුණු කරනවත් එක්ක මතකය ටිකක් වැඩි වෙන ගතියක්, මතකයට යන ගතියක්, අපිට උවමනාදේ මතක හිටින ගතියක්, මතකය පැහැදිලි වෙන ගතියක් සිද්ධ වෙනවා. අපේ හිත සැහැල්ලුයි, මේ ප්‍රකෘති ලෝකේ ජීවත් වෙනවා, සැබෑ ලෝකේ අපි ජීවත් වෙනවා. ඊට පස්සේ මනසේ යම් පැහැදිලි ගතියක්, සැහැල්ලුවක් තියෙනවා. ඒ නිසා අපිට උමනා යම්සි දෙයක් මේ හිතේ හොඳට ධාරණය වෙනවා. ඊට පස්සේ අපි ඒක එළියට ගන්නකොට, ආයෙත් අනුස්මරණය කරනකොට, මතක් කරගන්නකොට එතනදිත් අපි හොඳට සිහියෙන් ඉන්න ගතියක්, සැහැල්ලු හිතක්, පැහැදිලි හිතක් අපි ගාව තියෙනවා නම් ඒකත් සෑහෙන දුරකට පැහැදිලිව අපිට මතක් වෙලා එනවා. ඒ නිසා මේ සතියේ ලොකු බලපෑමක් සතිය දියුණු කරන භාවනාවේ ලොකු බලපෑමක් අපේ මතකයට ඒ නිසා සිද්ධ වෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් කටයුතු කරනකොට අපිට උවමනා නැති වුණත් හුඟක් වෙලාවට ඇතැම් දේවල් අපේ මතකයට යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපිට උවමනාවක් නැහැ මේක විශේෂයෙන් මතක් කරගන්න, මතක තියාගන්න. හැබැයි ඒ දේවල් ඔක්කොම නිකන් මතකයේ අස්සට යනවා, මතකයේ නිකන් හිටිනවා, කාවදිනවා. ඒ වගේ තත්ත්වයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ මතකය අපිට උවමනා විදිහටම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. හුඟක් වෙලාවට අපේ අර මනසේ සිද්ධ වෙන දේ මත, අපේ හිත ඇතුලේ සිද්ධ වෙන කෙලෙසුන් මත මේ මතකේ පොඩ්ඩක් රඳා පවතින ගතියක් තියෙනවා. ඒ නිසා සමහර විට මේකට يعني අපි වයසට යනවත් එක්ක මේකේ වෙනස්කම් සිද්ධ වෙනවා. අපේ අපි හිතමු තව තව හේතු කාරණාත් ඉතින් මේකට බලපානවා ඇති. ඒ වගේ ඉතින් මේක ටිකක් සංකීර්ණයි. ඉතින් මෙන්න මේකමයි අහවල් හේතුව කියලා එකපාරටම කියන්න අමාරුයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට පැහැදිලි වුණා. කියන්නේ මම මෙතන දැක්ිනෝනේ මේකට පොඩක් ඇලින් නැති මේකේ පොඩක් ඇස්සලා මේකත් වෙන මතකේ වුණත් සතිය වුණත් අර වෙනස් වීමකට පත් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක
ඒක හරි. දැන් ඒක තමයි. දැන් සතිපට්ඨානය දියුණු වීම හරහා අපේ මතකයට වෙන්නේ ඔන්නේ ක්‍රියාදාමය. එක්තරාන්දමකින් මතකය ටිකක් පිරිසුදු වීමක්, පැහැදිලි වීමක්, නිවැරදි වීමක් සතිපට්ඨානය හරහා සිද්ධ වෙනවා. මොකද මනසේ තියෙන සැහැල්ලුවක්, පැහැදිලි ගතියක්, ඒ දෙයක් දිහා නිවැරදිව දකින්න පුළුවන් ගතියක්, හොඳට ඒකට වැඩි අවධානයක් යොමු කරන්න තියෙන පුළුවන් ගතියක් ඇති වෙනවා. ඒ නිසා අපිට ඒක ධාරණය කරගන්න පුළුවන්. එතකොට ඒක මතක හිටිනවා. ඉතින් හුඟක් වෙලාවට ඒ කියන්නේ සතිය දියුණු කිරීම අපිව අධ්‍යයනය කරගන්න, අපිට දැනට තියෙනවා නම් යම්සි අඩුපාඩුවක් ඒක තේරුම් ගන්න, ඒවා ඒවට ඉතින් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙනම් අද අපි පැය දෙකකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනෝ. මේ අන්දමින් අපි සියලු දෙනා එක්ව රැස් කරගත් ආ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.